से समाधान अनुसंधान नमस्कार केंद्र बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयमपि बुद्धं शरणं गच्छामि तृतीयमपि धम्मं शरणं गच्छामि तृतीयमपि संघं शरणं गच्छामि तृतीयमपि बुद्धं शरणं गच्छामि तृतीयमपि धम्मं शरणं गच्छामि तृतीयमपि संघं शरणं गच्छामि मानातिपाता वीरमणीष्कः पदं समाधयामि अभिन्नादान वीरमणीषिकः पदं समाधयामि
भूतत अष्टांगशीले समाधान विधाने आदिवर्तमशील समाधान आदिवर्तमशील दंडयर्थन महत्व धानगेना तो अभिशील प्रत्येक अवधि समाधान
आत्मचर्या वीरमणि सिक्खा पदं समाध्यामि मुसावाद वीरमणि सिक्खा पदं समाध्यामि श्रामेरे मध्युपमा दत्थाना वीरमणि सिक्खा पदं समाध्यामि विकाल भोजना वीरमणि सिक्खा पदं समाध्यामि नच्च गीतवादित शोक दर्शन माला गंध विलेपन धारण मंधन विभूषण वीरमणि सिक्खा पदं समाध्यामि उच्चाशयन महाशयन वीरमणि सिक्खा पदं समाध्यामि नेतिसरण सहित उपोषत अष्टांग शीले मार्ग फल
සිද්ධ වූ මේ ස්ථානයේ අනුනා
බිස්මිල්ලා තමයි සූදානම් වෙන්නේ බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළ මේ ධර්මයේ ටිකක් තේරුම් අරගන්න ඊට අනුව ජීවිතය සකස් කරගන්නට ප්‍රතිපදාවක් එනිසා හැම දිනමත් අද්දවසේදී තමන්ගේ හිත කය වචනය කියන තුන්දව සංවර කරගෙන බොහොම ශ්‍රද්ධාවෙන්ම අපිට කරන්නට ඕනේ. එතකොට අද කොහොමද අපි කරන්නේ දැන් මෙච්චර දවස් දැන් මම ඔයාලට සටහන් කළා. දැන් අද අන්තිම දවසින් තමයි මේ මේකින් මුතුන් කැමති විදිහට අද වැඩ සටහන කරනවා කියලා හිතාගෙන ආවේ. මේ කැමති නම් උදේ පුළුවන් මට සූත්‍රයක් කියලා දීලා තව උදාහම් දර්ශනාත්මක පැත්තකින් ටිකක් කතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට භවනා ගැන තව ටිකක් අහගෙන භවනා කරන්න පුළුවන්. කොහොමද හොඳයි? සූත්‍රය කියන්නම්. මතර මෙහෙම පොඩි වාසියක් තියෙනවා. දැන් අපි භවනා කරන්ට අදාළ ටිකක් මම දර්ශනය කියන්නේ අපි මොකටද කරන්නේ කියන ටික දර්ශනය පැහැදිලි කරගන්න එක. ඉතින් අපිට අවස්ථාව ලැබෙන වෙලාවේදී අනුගෙන් ගන්න එක පුළුවන් තරම් අපි ගන්න බලන්න ඕනේ. ඊට පස්සේ කරගන්න එක අපිට තනියම කරගන්න පුළුවන්කමක් තියෙන හින්දා මේ අවස්ථා පාටි නෙමෙයි නමුත් ඉතින් අර හැම වෙලේම හම් වෙන්නේ දැන් මම ඉන්න අවස්ථාවේදී ගත යුතු ටිකක් තියෙනවා. පුළුවන් තරම් ගන්න උත්සාහවත් වෙන්න. ඊට පස්සේ තමන්ට තනියම වුණත් දෙතර දුර දුන්නත් ප්‍රතිඥා භාවනා කර ගන්න අපිට පුළුවන්. මේ කියන කාරණාවකුත් තියෙනවා මේ අවස්ථාවේ නේද? ඒ නිසා මේ ඊගොඩට මට අර මෙහෙම කාරණාවක් තිබුණා. දැන් සිල් ගැන කියනකොට නොකී පොතවස්තන් සීල සමාදන් වුණා ආජීවස්තමක සීල සමාදන් වුණා කියලා කතා කරනකොට ඉතින් දැන් කරස් දෙකකට තියෙනවා ආජීවස්තමක සීලේ සබත උපෝසතස්තන් සීල. එන්නේ අපි තේරුම් ගන්න ඕනේ අපේ දවසම දරි වෙන්න පුළුවන්. නමුත් එක පැයක් විනාඩියක් හරි වැඩි සීලයක් අස්ථාන කරලා අපේ සමාදන් වෙන්න පුළුවන් නම් ඒක ඇත්තටම ආනිසංස වැඩි. අපි ගොඩක් දෙන සමහර විට හිතන්නේ අපි දැන් අඩුපාඩු වෙනවා වැරදි වෙනවා ඒ හින්දා අපිට තාම ওই මට්ටම බෑ. මෙතන සීලය ගැන විතර නෙමෙයි ඕනම කෙනෙක් සමහර විට බොන කෙනෙක් ඉන්නවා නම් එයා හිතන්නේ තාම මට මේ ජීවිතයක් කර ගන්න බෑ එහෙනම් මට සීල් ගන්න බෑ කියන තැනක මොනවාරි අඩුපාඩුවක් වැරද්දක් වෙනවා නම් එයා හිතන්නේ මම සීල් ගන්න තාම සුදුසු නෑ මගේ මේ වැරද්ද වෙනවා වගේ කියන තැනකින් හිතන්නේ. නමුත් ඇත්තටම වැරදි වෙන කෙනාම තමයි දහමකට එන්න ඕනේ. ඉතින් ඕකට අර ධර්මයේ හොඳ කතාවක් තියෙනවා. මේ එක්තරා උපාසක මහත්තයෙක් ඉන්න මේ ත්‍රිපිටකයේම තියෙනවා. ඒකේ මම උගලන්ට කියනවා නෙමෙයි මේ එක විකරන්න කියලා. නමුත් දැන් තියෙන ධර්මතාව ටික ගැන කියන්නේ ත්‍රිපිටකයේම තියෙන එක. මේ මනවත් තුන්දේ ඒක පසක මහත්තයෙක් ඉන්නවා. එයා හරින දැහැනේ සිල් සමාදන් වෙනවා නිති පාසල් රකිනවා පොසත සිල් සමාදන් වෙනවා. මෙයාගේම තව යාළුවෙක් ඉන්නවා එයා සිල් ගන්න. එයාගේ රස්සාව තමයි මේ දඩේ නෑනේ සත්තුමා. ඉතින් දැන් අර සිල් ගන්න උපාසක මහත්තයා කියනවා යාළුවා එක නෙමෙයි මේ සත්තු මරණක මහා විශාල අකුසලයක් පුළුවන් නම් සත්තු මරණයක නතර කරන්න නතර කළා සිල් සමාදන් වෙන්න සිල් ගන්න කියලා. අනේ මට සිල් ගන්න බෑ මට ජීවත් වෙන්න ඉතින් තියන්නේ මේ ක්‍රමය විතරයි මම වෙන රැකී රක්ෂාවක් දන්නේ නැහැ. මට ජීවත් වෙන්න දරුවෝ ජීවත් කරවන්න තියෙන ඉතින් මේ සතු මරණයක තමයි මේ දඩේම යන්නේ. ඉතින් මේ ඒක නතර කරන්න බෑ ඒක නතර කරන්න බැරි හින්දා මට සිල් ගන්න විදිහකුත් නැහැ ගන්නත් බෑ. ඊට පස්සේ ඉතින් නැවත කියනවා මේ මොන විදිහටත් මෙයා මේ රස්සාව අසර කරන්නේ පාට මෙයා අහනවා හරි. ඔබ දඩේ මේ යන්නේ රැයටද දවල්ටද? මම රැයට. එහෙනම් මං කිව්වට දවල් කාලේ සිල් අධිෂ්ඨාන කරගන්න ඕනේ. ඈ දවල් කාලේ පුළුවන් තරම් සිල් අධිෂ්ඨාන කරගන්න. එතනින් කියන්නේ රැට සත්තු මරන්න යන්නේ කියලා. ඒ ටිකට හරි දැන් මෙයා මොකද කරන්නේ? හැමදාම දවල් කාලේ සිල් අධිෂ්ඨාන කරගන්න. දැන් ඉතින් පොරොන්දු වෙච්ච හින්දා දවල් කාලේ සත්‍ය කම්බුණ මරන්නේත් නැහැ. ඒ දෙකේ. දවල් කාලේ සත්‍ය කම්බුණ මරන්නේත් නැහැ. දැන් සිල් අධිෂ්ඨාන කරගෙන හවස වෙනකොට දැන් සිල් ඉවරයි යන්නේ දඩේ යනවා. ඉතින් මෙහෙම අවුරුදු ගානක් ගිහිල්ලා මේ මොනස්ස මැරෙනවා. මැරිලා විදිලා විමාන ප්‍රේතෙක් වෙලා උපන්නා. විමාන ප්‍රේතෙක් වෙලා උපන්නාට පස්සේ මෑණි කර්ම විපාකේ කොහොමද රෑ වේගන එනකොට පොකුණක් තියෙනවා. ওই පොකුණ පහ මහ විශාල කළු බල්ලු හතර දෙනෙක් මතු වෙනවා. මතු වෙලා එල්ජි වෙනකම් මෙයාව කීටි කීටි වලට ඉරනවා. ඒ ගහනවා විලාප දෙනවා. මැරෙනවා ආයෙත් උපදිනවා. ආයෙත් අර බල්ලු හතර දෙනා උදේ ඉර පායගෙන එනකොට අර බල්ලොයි පොකුණ ඔක්කොම ටික අතුරු දහන් වල ලස්සන දිව්‍ය විමානයක් නැගෙනවා. දිව්‍ය අප්සරා වෙනවා. සම්පූර්ණ පංචකාමෙන් නිර්මිත වෙච්ච දිව්‍ය විමානයක් පහළ වෙනවා. උදේ ඉඳන් ඉර බැහැගෙන යන කම් දිව්‍ය සම්පත්තියෙන් ආඩ්‍යයි. කෑම බීම හැම දෙයක්ම ආයෙත් හවස වේගෙන එනකොට ඒ මාළිගාව දිව්‍ය සම්පත්තිය අතුරු දහන් වෙලා අර සතු ටික මතක් වෙනවා. ඉතින් ওই විදිහට බොහෝ කාලයක් මෙයා දුක් විඳිනවා. අර දවල් කාලේ සිල් අධිෂ්ඨාන කළ ටිකට අධිෂ්ඨාන කළ සිල් රැකපු ටිකට තමයි අර විමානේ පහළ වෙන්නේ. රෑ කාලේ අර දඩයන් කරපු එකට තමයි දවල් රෑ කාලේට අර බලු ටික කන්නේ. ඔක බලන්න ඔයගොල්ලන්ට විමානවත් කියලා පොතක් තියෙනවා. ඒක කියනවා. ඉතින් මම කිව්වේ දැන් ගොඩක් දෙනෙක් හිතන්නේ සාමාන්‍යයෙන් අපි අතින් වැරදි කරනවා. වැරදි කරන හින්දා අපිට යහපත බෑ කියලා. නමුත් වැරදි වෙන අතරේදී හරි ඉඩ ලැබෙන ටිකේදී හරි අපිට යහපත කරගන්නවා. දහම කැතරෙන්න පුළුවන් නේද? ඒ ටික යට ඉතුරු. ඒ නිසා හනම පුළුවන් තරම් සීත සමාදන් අනුපාඩු සමාරවිතක ජීවිතය අනිත් දවසක වෙනවා වෙන්න පුළුවන්. නමුත් නොවෙන දවසකට හරි තමන්ට අනිස්ථාන කරගන්න හිතාගන්න ඒ ටික පදාගන්න පුළුවන් නම් ගොඩාක්ම හොඳයි කියන එකත් මතක් කරනවා ඊගාවට. එක සිල්පදයක් හරි අපිට වැඩිපුර එක ටිකක් හරි සමාදන් වල රකින්න පුළුවන් නම් අපි සමහර විටක අද උදේ ඉඳන් දවල් 12:00 පසු කොහෙද වෙන්න පුළුවන්. දැන් උදේ ඉඳන් 12 වෙනකන් අනිවාර්යෙන් මෙතන ඉන්නවා. අපි වචනයෙන් ආජීවස්තමක සීලේ සමාදන් වෙනවා. ඒ වචනෙම හිතින් අධිෂ්ඨාන කරන උපෝසත සීලය. උපෝසත සීලේ ආනිසංස 30,000 ගුණයක් නම් ආජීවස්තමක සීලේ මේ 10ක් 15ක්. ඉතින් ඒකම සමාදන් වෙන පිටට ආනිසංසයේ අඩු වැඩිකමක් තියෙනවා. එයාගේ චේතනාවයි කර්මයයි. ඉතින් ඒකත් අපි තේරුම් ගන්නට ඕනේ. ඉතින් අපි එකම කාලේ මෙතන ඉන්නවා. අපි ආජීවස්තමක සීල සමාදන් වුණාම නත් අග්‍රක්‍මචර්ය සීල සමාදන් වුණා අපිට මේ දෙකේ වෙනසක් තියෙනවා. කියන තැනක එක ටිකක් හරි ඒ සීලී අපිට අධිෂ්ඨාන කරන්න පුළුවන් නම් එතකොට මේ ඒක වෙනස්කමක් තියෙනවා කියන එකත් මතක තන නිසා ඉඩ නැහැ බලාගම ඒ වැඩි සිල්ල කන්ස්ටන්ට් කළාට කමක් නැහැ. හැබැයි ඉතින් එතකොට ඒ රකින වෙලාවෙදී තමන්ට ඒ සීල කැඩෙන දින හේතුව තමන් ඉදිරියට ආවොත් තමන් ඒකට අනුගතන විකතුතු කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වෙනස. මේ ඒ විදිහට ඔකෙදි නියම විදිහට නම් දැන් කියයිට නම් වෙනවා එකට කාලයක්. ඒ කියන්නේ එතන දැන් අර පසු මොහොතේ දවල් කාලේ කරන්නේ නැහැ කියලා හිතාගත්තා. සතුටු මරන්නේ නැහැ. ඒ වගේ දේවල් සමාදන් වලට මම මේ 35 මේ සැකපය මේ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා දිව්‍ය සිතක් සතුන් ලැබීමේ බලක් ගන්නවා. මමද මෙතෙන් පටන් මේ 35 නැත්නම් මේ සැකපය සිංහල ක්‍රමයට 35 කියලා කියන උදේට හවසට. සැකපය කිව්වොත් උදේ ඉඳන් බොහෝ දවල් තියෙනවා. ඒ 35 හෝ 65 ඒ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නම වාසය කරන. ඒතර බුදුපසේ බුදුමහරහතන් වහන්සේ දිව්‍යත්තක් සතු නැරුවේ නැහැ. මම මේ 65 ඒ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නම වාසය කරමු කියලා කියන්නේ ඒ වගේම සතු මරන්න නැතුවම ජීවත් වෙන. කියලා ඒ වගේ නියම විකෙන් නම් වෙලාවක් තියා ගන්නවා. මොකද එතකොට යාට එතකොට තමයි පුළුවන් නෑ මම මේ වෙලාව වෙනකම් කල්පෝජනේ කරන්නෙම නෑ. සත්තු මරන්නේම නැහැ. එතකොට එයාගේ ඉදිරි පිටට ඒක කැඩෙන්න හේතු ටික ආවත් එයා ගන්නවා. නැත්නම් දැන් අපිට වෙලාවක් නැහැනේ. අපිට ඒ කියන්නේ දැන් සිල් කැඩෙන දින හේතු ටිකන සිල් පවරන කෙරුව මේ අපි අපිට දැන් විකල් පූජනා දැන් අපිට වෙලාවක් නැහැ. අපි සමාදන් වෙලා ඉන්නවා කණ්ඩෝන නෝදේ එකයි වෙලාව. හත්තක්දර සිල් පවරන කෙරුව සිල් පවරන කෙරුව කෑවා. ඉතින් විකල් පූජනා රකින්න වෙනවක් නැහැ. නමුත් දැන් එක වෙනකම් භවස්ස පහ වෙනකම් සිල් සමාදන් වෙනවා කිව්වහම ඒ හම්බුණත් කන්නේ. ඉතින් සිල් පවරන කරන්නද? එතකොට මගදී බෑ. මොකද කොම්බිල කියනවාද? එතකොට තමයි මේ විදිහට සිල් රකින්නේ. රකින්න බුණා. දැන් අරකේ සිල් රකින්න යට දෙයක් හම්බෙලා තියෙනවද කියලා බලන්නද? දැන් නැතුම් දැනුම් වෙනු මේවා කරන්නේ. අපිට ඒ යාළු ටිකක් හම්බුණා වුණා හරුණා නැත්නම් නටබන සමුද සින්දුවක් කියන්නේ මා කිව්වා මේ කියන කාරණාවක් තුන සිල්පවර්ණ කියලා වැඩි කළා. එතකොට අපිට සීල කැඩුණ කැඩෙන සීල තිබුණ නැද්ද එතකොට? එතකොට සීල රැක්ක වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා නියම ක්‍රමේ නම් මේ උදේ ඉඳන් හවස වෙනකන් අපි අවසන්ම උදේ වෙනකන් අපි අත්‍යස්ථානයක් තියෙන්න ඕනේ. එතකොට තමයි එයාට ඒ සිල්පදේ රකින්න පුළුවන්කම තියෙන්නේ. හැබැයි තමයි මම මෙතනද දවල් 12 වෙනකම්. මේ සිල්පදේ රකින්න. සිවහම ආගෙ එතකොට විකල්ප දෙන්නට අවු වෙන්නේ නැහැ. නමුත් ඒක රකින්න පුළුවන්. මේ සමාදන් වුණා. නමුත් ඒක රකින්න නම් හවසරුව තව ගන්න ඕනේ. මේ ඒ විදිහට සීල යානසස අදලිකන් තියෙනවා කියන එකත් මතක් කරනවා. අපි සූත්‍රයක් තියෙන පොඩ්ඩක් ඒක සාකච්ඡා කරමු. සූත්‍රයක් ගැන ගැඹුරුයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන චත්තාරෝම වික්‍රේ ආහාර භූතනං සත්තනං තිතියා සම්භවේසිනං වා අනුග්‍රහය තමේ චත්තාරෝ කබලෙන්කාරෝ ආහාරෝ කොලාරිකෝ සුකුමෝවා පස්සෝ ද්විතියෝ මනෝ සංචේතන සත්‍ය විඥාන චතුත්තං මේකෝ වික්‍රේ චත්තාරෝ ආහාර භූතනං වා සත්තානං තිතිය සම්භවේසිනවා අනුකාරය. මහණෙනි උපන් සත්‍යයන්ගේ ප්‍රඥා පිණස උත්පත්තියක් හොයන සත්‍යයන්ට අනුභව පිණස පවතින අනුභවයෙන් සපෝතන ආහාර වර්ග හතරක් තියෙනවා. මොකද්ද? එක කබලින්ක ආහාරය, දෙක පස් ආහාරය, තුන්වෙනි ආහාරය මනෝ සංචේතන ආදී, හතරවෙනි විඥාන ආහාරය. මහණෙනි ආහාර වර්ග සත්වද උපන් සත්‍යයට අනුභවයෙන් සත් මේ උපර්ණයෙන් උපන් සත්‍යයට ප්‍රගත්න කෙනසත් ප්‍රත්‍යක්ෂම සත්‍යයට අනුභවයෙන් සත් පවතිනවා. එතකොට ඒකෙදි දැන් භූතනං සත්තානං තිතියා කියන උපන් සත්‍යය සම්භවේසිනං වා කියලා කියන උපත්ති කොයනාය කියලා. එතකොට උපන් සත්‍යය කියලා කියන්නේ ජාත භූත හටගත් උපන් අය කියලා කියන්නේ මේ උපන් අයට. සම්භවේසී කියලා කියන උපත්ති කොයමින්ද? ඔය උපත්ති කොයමින් ඉන්නා කියන එකට තමයි ඔය වචනේ වැරද්ද දර්දිල සාරගෙන තමයි අද ගොඩක් දෙනෙක් අන්තරාභවය කියලා එකක් නිර්වචනය කරනවා. උපත්ය කොයිමින් අය ඉන්නවා කියලා. නමුත් එහෙම නැහැ. උපත්ය කොයිමින් ඉන්නවා කියලා කියනකොට දැන් ඕගොල්ලොම මේකෙම තුන්තම නැවත දෙවියෙක් වෙන්න ඕන කැමැත්තක් තිබුණා. දැන් දේවාත භවය කොයිමින් ඉන්න ඕගොල්ලන්ට. බ්‍රහ්මීක් වෙන්න ඕනේ නම් නැවත රජ කෙනෙක් වෙන්න ඕනේ නම් සිටුකෙ දෙක් කියලා උපදින්න ඕනේ කියලා හිතුණා. දැන් උපන් ඕගලන්ට යැපීම පිණිස නැවත උත්පත්තියක් හොයන කෙනාට අනුග්‍රහ පිණිස දැන් රජ කෙනෙක් වෙන්න හෝ දෙවියෙක් වෙන්න හෝ ප්‍රඥෙක් වෙන්න හෝ කියලා තියනවා නම් එයාට එහෙම ඕනේ කෙනාට ඒක ලබා ගැනීමට උපකාර පිණිස පවතින මේ ආහාර වර්ග අතරම මොකද උතන මනෝ සංචේතන කියන ආහාරය තමයි ඕගලන්ට ඒ උත්පත්ති පිණිස යන කර්මටි කියන ටික තියෙන්නේ. උපන් ඕගලන්ට ජීවත් වෙන්න උත්පත්තියක් හොයන ඕගලන්ට උත්පත්තියක් හොයන කෙනාට ඒකට උපකාර පිණිස පවතින විපාක සහ කර්ම කියන ධර්මතාව දෙක කියන්නේ. තව උපත්තියකට කර්ම සිද්ධ කරන කෙනාටත් කර්මයකට උපන්න කෙනාටත් කියන දෙන්නටම මේ තියෙන මේ ආහාර වර්ග හතරයි කියන එකයි තව පැත්තකින් මුලින් කියන්නේ කෙටි දැක්වන්න. ආහාර වර්ග හතරක් තියෙනවා. කබලින් ආහාරය, පස් ආහාරය, මනෝ සංචිතනාරි විඤ්ඤාණ. එතකොට අසඤ්ඤ සත්‍යයෙන්ද තියෙන ආහාර මොකක්ද? ඔය ආහාර වර්ග හතර. කබලින් ආහාරය තියෙනවද? ඇයි කබලින් ආහාර නැත්තේ? එතන බ්‍රහ්ම ලෝක උත්පත්තිය බෞදාරික මහ බුත් රූපයක් නැහැ නේ. එතකොට එහෙනම් ස්පර්ශ ආහාරය තියෙනවද? අසඤ්ඤාය නේද? සංඥාය. ස්පර්ශයක් තිබුණ සංඥාය එනවද නැද්ද? ස්පර්ශව සංඥාය එනවා නේ. එහෙනම් සංඥා නැත්තම් එතන අසඤ්ඤාය නම් ස්පර්ශය. එහෙනම් මනෝ සංජේතන ආහාරය තියෙන්නේ. ස්පර්ශ ආහාරය තිබුණොත් වේදනා සංඥා චේතනා කියන තුනක් ඇති වෙනවා. මනෝ සංජේතනක් ඇති වෙනවා නේ. ස්පර්ශය නැත්තම් මනෝ සංජේතන ආහාරය තියෙන්නේ. ඒත් විඥාන ආහාරය තියෙන්නේ. අසඤ්ඤාප්තෙන් විඥානෙදී අසඤ්ඤී කියලා කිය සංඥා නැත්නම් අපි කිව්වා විඥානය කියන්නේ මොකක්ද? සංඥාවන් තිබුණොත් විඥානය තියෙනවා. ඒ කියන්නේ හැඳුනුත් දැනගන්න ඕනේ. දැනගත්තොත් හඳුනනවා.
හතරම
අසඤ්ඤාප්තෙන් හතරම මේ ආහාර වර්ග හතරම නැහැ. කොහොමද ඔක්කොම තව මේ ශාස්ත්‍රයේ තියෙන පරියය සහ නිෂ්පරියය කියලා දෙකක්. සබ්බේ සත්තා ආහාරක්ඛිතිකා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණ සියලු සත්ත්වයන් ආහාරයෙන් යැපේ. ඕකට කියනවා නිෂ්පර්යාය කියලා. ඒ කියන්නේ සබ්බේ කියන කැලල දැම්මහම එක ක්‍රමයකට නෙමෙයි සියල්ලම අයිති වෙන්නේ. සියල්ලම අයිති වෙනවා. තේරෙන්නේ මම අර කිව්වේ මහණ සියලු සත්ත්වයෝ මැරෙනවා කියලා කිව්වොත්. දැන් ආයේ එක එකනේ ඒතොර දෙවියොත් මැරෙනවද කියලා අහන්න ඕනේ නැහැ. සියලු සත්ත්වයන් මරනවා කියුවම මේකේ තියෙන දෙවියොත් මරනවා, බ්‍රහ්මොත් මරනවා, මිනිස්සුත් මරනවා කියලා ඔක්කොම තියෙන සියලු සත්ත්වයන්. එතකොට ඒකට කියන නිෂ්පර්යාය. මිනිස්සු මරනවා කියලා කිව්වොත් පරියායය. එතකොට තව අහන්න ඉඩ තියෙන දෙවියොත් මරනවාද කියලා අහන්න ඉඩ තියෙනවා තව. ඔය දෙවියොත් මරනවා කියලා කිව්වොත් බ්‍රහ්මොත් මරනවාද කියලා අහන්න ඉඩ තියෙනවා. එතකොට බ්‍රහ්මොත් මරනවාද කියලා අහන්න ඉඩ තියෙනවා. බ්‍රහ්මෝත්තර කියලා කිව්වම ඒ කියන්නේ එතකොට අපාය සත්තුන් නැරෙනවා කියලා හඳ ඉඳ තියෙයි තමයි. ඔව් අපායේ නිසත්තුත් නැරෙනවා කියලා ප්‍රේතියුත් නැරෙනවාද කියලා හඳ ඉඳ තියෙනවා තමයි. ප්‍රේතියුත් නැරෙනවා කියලම අසුරයුත් නැරෙනවාද කියලා හඳ ඉඳ තියෙනවා. එතකොට තිරසංගර සත්තුත් නැරෙනවාද කියලා හඳ ඉඳ තියෙනවා. නමුත් සියලු සත්ත්වයෝ මැරෙනවා කියලා කිව්වම තනි වචනකින් දැන් අහන්න ඉඳ නැහැ. දැන් මේ වචනෙන් කිව්ව දෙවියොත් මැරෙනවා, බ්‍රහ්මෝත්තර කරනවා, මානවයොත් මැරෙනවා, තිරසංගර සත්තුත් ඔක්කොම මැරෙනවා කියලා කිව්වා. එහෙනම් ඔක්කොම අල්ලලා එක වචනයක් දෙන එකට කියනවා නිෂ්පර්යාය කියලා. මිනිස්සුව මරනවා, දෙවියෝ මරනවා කියන එකට කියනවා පරියායක්. එක ක්‍රමයකින් විතරයි කියන්නේ. ඒ වගේ සබ්බේ සත්ත ආහාර පිටිකා කියලා කියන්නේ නිෂ්පර්යාය. සියලුම සත්ත්වය අහුවෙන්නේ. දැන් අසඤ්ඤ සත්ත්වය ඔක්කොම ටිකයි. තේරෙනවද? මෙතන චත්තාරෝ මේ වික්කවේ ආහාර කියලා සීමා කළ එක පරියායකින් විතරයි කියන්නේ. ඔක්කොම සත්ත්වය ගැන කිව්වේ නෑ. මේ සතර ආහාරයක් තියෙනවා උපන් සත්‍යයට පැවැත්ම සහ උපත්‍ය භවය සත්‍යයට අනුග්‍රහ පිණිස කියලා. එතකොට සතර ආහාරයෙන් පැවැත්ම වෙන සහ සතර ආහාරයෙන් උපත්‍ය වන සත්‍යය කවුද කියලා විස්තර කෙරියයි. අසඤ්ඤ සත්‍යෝ අයිති කියලා එකක් මේකේ නැහැ. අසඤ්ඤ සත්‍යෝ ගැන කිව්වයි කියලා එකකුත් නැහැ. මේක පරියායක් ක්‍රමයක් විතරයි. සතර ආහාරය හැම සත්‍යයකටම කිව්වේ නැහැ. සතර ආහාරයෙන් උපදින සහ පවතින උපත්‍ය කෝණ සත්‍යය කවුද කියලා හෙවත් විස්තර කරන්න පුළුවන්. මිනිස්සු දෙවියෝ කියලා මේ විදිහට විස්තර කරන්න පුළුවන්. අසඤ්ඤ සත්‍යය හැර අන්තයි විස්තර කරන්න පුළුවන්. අසඤ්ඤ සත්‍යය ගත්තාම මේ පරියායේදී අනාහාර යක්ෂත්‍යයි. මේ ආහාර වර්ග හතරම යෙදෙන්නේ නැහැ. මේ ආහාර වර්ග හතරම සත්‍ය වෙන්නේ නැහැ. හැබැයි එයත් ආහාරයෙන් තමයි. එයාට ධ්‍යාන ආහාරය. එයා ලැබපු ධ්‍යානයක් කියනවා. ඒ ධ්‍යානයයි ආහාරයේ ඒ ධ්‍යානයේ පවතින කම්ම එතන අවශ්‍ය පවතිනවා. ඒ ධ්‍යාන විස්කම්බනේ අවසන් වෙනකොට එතන අවසන් වෙනවා. එතකොට මම මේ පිටින් ගත්ත මේවා ටිකක් දැනගෙන ඉන්න ඕනේ දේවල්. මොකද ලෝකේ තර්ක කරන බුදුරජාණන් වහන්සේ සීල සත්‍ය ආහාරය අපෙනවා කියලා. එකතැනක කියන මෙතන කියන මේ ආහාර වර්ග හතරෙන් එකක්වත් නෑ අපෙන් නෙවෙත් අපි කිව්වාම අර වචන හැදෙන මේ වචන වැරදි මේ වචන හැදෙන මේ වචන වැරදි කියලා තර්ක කරන්න පුළුවන්. නමුත් අපි දතියුත් අරගෙන ස්පර්යාය මේක පරියාය. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මෙන්න මේ ආහාර වර්ග හතරේදී කබලින්ක ආහාරයේ වික්ඛවේ අත්ති රාගෝ අත්ති නන්දී අත්ති තණ්හා පටිච්චිතං තත්ත විඥාන විරුල්ලං තත්ත පටිච්චිතං විඥාන විරුල්ලං අත්ති තත්ත නාම රූපස්ස අවක්ඛන්ති යත්තාත්ති නාම රූපස්ස අවක්ඛන්ති අත්ති තත්ත සංඛාරං උද්දී යත්තාත්ති සංඛාරං උද්දී අත්ති තත්ත ආයති පුනබ්බව අභිනිස්සති යත්තාත්ති ආයති පුනබ්බව අභිනිස්සති අත්ති තත්ත ආයති ජාති ජරා මරණ යත්තාත්ති ජාති ජරා මරණං සසෝකන්තං වදාමි සදරං සෝපායසංති වදාමි. බුදුජානක දේශනා කරනවා මහානික් යම් කිසි කෙනෙකුට කබලින්ක ආහාරේ රාගයක් තියෙනම් කබලින්ක ආහාරේ සතුටු වීමක් තියෙනම් කබලින්ක ආහාරේ තණ්හාවක් තියෙනම් කබලින්ක ආහාරේ රාගයක් තියෙනම් නන්දියක් තියෙනම් තණ්හාවක් තියෙනම් පත්‍චිනන් தත්ත විඥාන විරෝලම් විඥානී එහි පිහිටනවා පිහිටිය වැඩුණද වෙනවා කර්ම විඥානයේ පිහිටිය කර්ම විඥානයේ වැඩුණ වෙනවා යත්ත පටිච්චිතං විඥාන විරුල්ලං අත්ථිතත් නාම රූපස්සාවක්න්ත යම් තැනක විඥානයේ පිහිටියේද වැඩුණේද නාම රූපයට බැස ගැනීම වෙනවා කියලා කියනවා. ඔය ටික අපි පොඩ්ඩක් තේරුම් ගන්න උත්සාහවත් වෙන මෙතන හරි ගැඹුරු තැනක්. හරිද? ඉස්සර තේරුම් ගන්න දැන් කබලින්කාහාරේ යම් රාගයක් තියෙනවා නන්දියක් තියෙනවා තණ්හාවක් තියෙනවා. රාගය කියන්නේ ඇලීමක් ඇලෙනවා නම් නන්දිය කියලා කියන සතුටු වෙනවා. තණ්හාව කියලා කියන්නේ කැමති වෙනවා නම් අතමහර පවතිනවා නම් කබලින්කාහාරේ රාගයක් තියෙනවා නම් සතුටු වෙන ගතියක් තියෙනවා නම් තණ්හාවක් තියෙනවා විඥානයේ එහි පිහිටලා කබලින්කාහාරේ විඥානයේ පිහිටලා ඒක සැසුණු වැඩුණු එකකුත් වෙනවා. දැන් කබලික ආහාරය කිව්වහම අපිට හිතන්නේ ඒ කියන්නේ බත් පාන් කවුරුන්ගෙන් කැමට තණ්හා කළොත් තමයි ওই ප්‍රශ්නේ කියලා හිතන්නේ. නමුත් මේ කැමට තියෙන තණ්හාව ගැන නෙමෙයි මේ කියන්නේ. කැමට තියෙන තණ්හාවත් අයිති කබලික ආහාරයේ තණ්හා කෙරුවොත් කියනකොට මේ ලඩක් දුක කියලා කිසිම දෙයක් කණ්ඩ බැරි කෙනා හොඳ තැනක එහෙනම් ඉන්නේ. ඇයි ඒක? කබලික ආහාරයේ තණ්හාව නැහැ. නමුත් එහෙම නෙමෙයි. අපි කියුවා මුදට බලන්න අ මේ රූපය අපිට ඍජුව පේන්නේ වක්‍රාකාරව තමයි සිද්ධ වෙලා තියෙන්නේ. කනබුන බත්පාන් කවක මුං ඇට නිසා තමයි මේ රූපය හැදිලා තියෙන්නේ. කනබුන ආහාරයෙන් මේ රූපෙට වැටෙන මේ කයට වැටෙන රූප කලාප සිතේ තියෙන චෛසික වලට අනුව තමයි මේක අඩු කරලා තියෙන කොට ගාලා තියෙන්නේ. දැන් කවුරු හරි ගබඩාපාලක කෙනෙක් ඉන්නවා නම් පිටේ ඉඳලා කවුරු හරි ගේනගෙන බඩු ඇතුලේ ඉන්න කෙනා තමන්ට ඕන විදිහට තමන්ගේ ඒකේ තියෙන විදිහට ඇතුලේ ගොඩ ගහනවා නලු කරනවා නේ. ඒ වගේ පිටතින් ලැබෙන රූප කලාප ටික මේ පිටේ තියෙන කර්මජ ගති ටිකට අනුව තමයි අඩුක් වෙන්නේ අවකාශ ධාතුයි. ඒ හින්දා තමයි මේ හැඬතල ඇවිල්ලා තියෙන්නේ මේ විදිහට. එතකොට මං කිව්වේ මේ ඔක්කොම බත් පාන් කෝපි මුං ඇට කියන කනගුණ ආහාරය නිසා ගමන් ආහාරයෙන් රූප හැදෙන හැටි කිව්වා නේද? ආහාරය නිසා හැදිච්ච රූපය තමයි මේ තියෙන්නේ. එතකොට දැන් කබලින්ක ආහාරයෙන් යුක්ත රූපයේ තියෙන තැනක රූපය තමයි ඇත් ඉදිරියට එන්නේ අපිට. සීමා නොකරනකට නම් සිතිල කියන්නේ. එහෙම එන තැනක මේ පේන්න තියෙන රූපයේ කෙස්ලොන් නියද ධම්මස්හර ටිකක් මේක කනගුණ ආහාරයෙන් හැදිලා තියෙන්නේ. මේ කය ඇතුළු කරගෙන පවතින චිත්තචෛතසික ටිකටයි දැන් මේ කබලින්ක ආහාර රූපේ සවිඥානික වෙලා තියෙන්නේ. දැන් සවිඥානික රූපේ සවිඥානික කළා තියෙන නාම ධර්ම ටික වෙනවම සිද්ධිය. රූපය කියන එක වෙනවම සිද්ධිය. දැන් අපි මේ ටික දන්නේ නැතුව මේ නාම රූප දෙක දන්නේ නැහැ නැත්නම් මේ රූපය කනබුන ආහාරයෙන් ඇතුළු කෙසුම් නේද තුළින් ඇතුළු එකක් කියලා අපි ඉගෙනගෙන නැහැ දන්නේ නැහැ.
ඇත් ඉදිරි පිටට මේ ටික මෙහෙම අරමුණක් එනකොටම අපි ඉගෙනගෙන තියෙන දන්නේ මොකද්ද? මේක සත්‍යයේ පුද්ගලයේ කෙනෙක් කියන අදහස් ටිකෙන් තමයි අපි දන්නේ. මේ රූපය ඇත්ත ඇති හැටි දන්නේ. දැන් ඇත් ඉදිරි පිටට රූපය එනකොට මෙතන ඇත්ත සිහි කරගන්න අපි දන්නේ, පෞත්‍ින ඇත්ත දන්නේ, යථාභූත ස්වභාවය දන්නේ. නොදන්න අවිද්‍යාව එනකොටම ආශ්‍රව කියලා කියන වැරදිපතර හැදෙනවා මනස. අපි පුරුදු ටිකම මනුෂ්‍යය කියන අදහස අපේ මනසේ එනවා. යෙදුනට පස්සේ අපේ තියෙන අදහසින් මනුෂ්‍යය කියලා මේ දිහා බැලුවාම, මනුෂ්‍යය කියන අදහසෙන් බැලුවාම දැන් අපිට මේක මේ රූපේ පෙනෙන්නේ කෙනෙක් වගේ. දැන් මේ කෙනා හොඳයි කියලා හෝ කෙනා නරකයි කියලා හෝ කෙනා මගේ කියලා හෝ අපි මේ රූපෙට ආදරය කෙරුවට ආස කෙරුවොත් යථාර්ථයේ තියෙන කබලින්ක ආශ්‍රයයට තණ්හා කරලයි කියන ධනෙට යන්නේ. මොකද කබලින්ක මම අපි මොනතරම් පුද්ගලයෙක් කෙනෙක් කියලා හිතුවා කියලා කබලින්ක ආහාරය කෙනෙක් වෙන්නේ නැහැ. ඒකයි මේ කයෙන් විඥානය නිරුද්ධ වුණාම හොඳට බලන්න මේ රූපෙ ඉදිමිල නිල්වල පුපුරලා සම්පූර්ණ දිය වෙන හරියට අයිස් කැටයක් වතුර දියර ටිකක් සීතලකරන තිබහට ටිකක් වෙලා යනකොට ගල් ගහනවා. ඒක ඔබන්නත් බෑ, ඕනනම් කෙනෙකුට ගහන්න තුවාල වෙන්න ගහන්න පුළුවන් මට්ටමට ගන්න තමයි. ඒක එළියෙන් තිබහම ආවොත් අපෝ දිය වෙලා යනවා. ඒ වගේම කබලෙන් කහ රූපෙ මේ දැන් ගල් ගෙඩියක් වගේ වෙලා තියෙන පටි ධාතු වගේ මේ විඥානයේ තියෙන උෂ්ණය නිසා සිත ඇසුරු කරගෙන සිතේ තියෙන උෂ්ණත්වය නිසා මේ දියරයක් සංකේ කන බොන ආහාරය අපි කටෙන් කපලා කෙලත් එක්ක එකතු වුණාට පස්සේ ඒක ආමාශයට ගියාම ආමාශයේ තියෙන ආහාර දිරවන විෂයත් එක්ක එකතු වෙලා පොට්ටාස වාතයෙන් කරලා සම්පූර්ණ දියරයක් බවට පත් කරන සම්පූර්ණ දියරයක්. ඊට පස්සේ මේ දියරය තමයි අර ස්ත්‍රියන් 26 පුරුෂයන් 26 කියන බඩවල දිගේ යන්නේ. යනකොට මේ දියරය තමයි වාස්තු වෙලා ප්‍රොඩක්ටික කෙරුවට යනවා. ඒ වාස්තය නිසා එකතු වෙච්ච ටිකට තමයි අපි ඔය කියන්නේ කෙස් හැදෙනවා, හැම මාසෙම ලොම් ඔබ හැදෙනවා කියලා කතා කරන ඔන්න ඔය වාස්තයෙන් එකතු වෙච්ච ටිකට. එතකොට ඔන්න මේ කබලින්කහර රූපයේ ඇත්ත උතන එහෙම එකතු වෙලා එකතු වෙලා එකතු වෙලා මෙතන විඥානයේ තියෙන මේ කර්මජ තේජෝ ධාතුව තියෙන නිසා සිත තියෙන නිසා දියාරු වෙලා වැක්කිරෙන්නේ නැහැ. මෙතන තියෙන අනවශ්‍ය තෙතමනි අයින් කරලා අවශ්‍ය ප්‍රමාණයට ගණන් බවණය කරලා තියෙනවා. නිහිතෙන් කර්මජ තේජෝ ධාතුව. බැරි වෙලා හරි විඥානය නිරුද්ධ වුණා. අර අයිස් කැටි ආපහු එළියට තිබ්බොත් ඒ වගේ මේ රූපේ සම්පූර්ණ දිය වෙලා යයි. ඉස්සෙල්ලා ඉදිමිලව පුපුරලා සැපව ගොඩාක් වල දිය වෙන්න තියෙන්නේ. සම්පූර්ණ දිය වෙලා යනවා. එතකොට ඒ මාවුද දිය වෙන්නේ දැන් මේ රූපේ මම නම් අර විඤ්ඤාණය නෙළුතුනහම මාවුද දිය වෙලා යන්නේ අර කබලින් කහරි. එතකොට හොඳට බලමු දැස්තරලා මේ රූපේට අපි මගේ කියලා අපි ආසකෙකුත් ආසකල තියෙන කබලින් කහරිද නෙමෙයිද? අපි ඇලිලා තියෙන කබලින් කාමරේට නෙමෙයිද? මෙච්චර අස්පන අපිට අපිට පෙනෙද්දි පෙනෙද්දි ඇහැට ඇඟිල්ලෙන් අයිනෝ වගේ පෙන්වන ධර්මතාව කි. ඒත් අපි නෑ මමමයි කියලා ගන්නවා. මගේ දුවමයි පුතාමයි කියලා හිතනවා. අපි ටිකක් හිතන්නේ ඔව් මෙහෙමලා. අපි අද බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහන්න බොහෝ කාලයක් මේ ලෝකය සෝහන වඩන ලදී කියලා. මේ ඔගොල්ලෝ උපස්ථාන කරන කොහටද? සෝහනට. බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන මහන්න ලෝකය බොහෝ කාලයක් සෝහන වඩන ලදී කියනවා. ඒයි ඕගොල්ලෝ මම කියලා උදේම නැගිටලා කොණ්ඩෙ පීරලා තුන් රත්තු කොල්ලා කලු කොල්ලා මේ හැඩ වැඩ දාලා කියලා මේ අන්දල පලන්දන රූපේ අන්තිමට දාන්නේ සොහොනට නම් ඕගොල්ලෝ උපස්ථාන කරලා තියෙන කාටද? සොහොනට නෙමෙයිද කියන්නේ? මේ කවල පොවල නාවල අන්දල පලන්දල සොහොන වඩන. ඕකට කියන්නේ සොහොන වඩනවා කියලා. බුදුරජාණන්සේ මේ කයතු උපස්ථාන කරන කටිට කියන්නේ සොහොන් වඩන කටි කියලා. මම නෙමෙයි ත්‍රිපිටකයේම ওই වචනෙම බුදුරජාණන්සේ කියලා කියන්නේ. සියගුළු දැන්නත් බයින බුදුරජාණන්සේ. මොකද ওই වචනේ කියේ බුදුරජාණන්සේ. නෑ මේ ලෝකය සොහොන වඩන ලදී කියලා. එතකොට මේ මොකද මේ රූපෙට කියන නමත් මේ සොහොන් පිටකේ සොහොන. එතකොට මේ සුසාන භූමියට නම් මේක ගිහිලා දාන්නේ ඒ දානයකට නම් ඒ කියන්නේ සුසාන භූමියේ තියෙන ප්‍රශ්නේ මේක මෙහෙම දැම්මම සුසාන භූමියේ තියෙන පටිඝාපෝතිජිය තමයි ටිකක් හරි වැඩි වෙන්නේ. හරිද? එතන තියෙන අතරමහා ධාතු පොළොව තමයි චුට්ටක් හරි වැඩි වෙන්නේ. එතකොට සොහොන් පිට්ටනියේ පොළොව වැඩි වෙන එකටයි අපි මේ උපකාර කරලා තියෙන පුළුවන් තරම් ඕ පොල්ස් එකට ගිහිල්ලා ගෙනෙන් ගිහිල්ලා ගෙනල්ලා කියලා කවරගෙන තමයි කියන්නේ මොකද්ද මේ සොහොන පෝෂණය කරලා තියෙන්නේ. එතන හොඳට බලන්න මේ විඥානය මේකෙන් නිරුද්ධ වුණාම මේ රූපයේ ඉදිමිලා ඔය නවසිගිතිකේ අපිට හිතෙන් වඩන්න පුළුවන් එකක්. නවසිගිතිකේ කියලා කියන්නේ අර බුදුරජාණන් වහන්සේගේ කාලේ නම් මිනිය පොතලා අද වගේ පුච්චනවා හෝ මේ වල්න ක්‍රමයක් තිබුණ නැහැ. බුදුරජාණන් වහන්සේ කාලේ තිබුණේ මේ මරණම කෙනෙක්ව සොහොන් පිට්ටනිය තිබුණ නිකම්ම ගිහිල්ලා මලමිනිය දාලා එනවා. එතකොට ඕකේ බල්ලෝ හිවලු කනවා. ඒකයි ඊට පස්සේ මේ මිනිය ගිහිල්ලා බලලා දවසින් දවස ඒක වල නිමිති අරගෙන මේ කයට ආදේශ කරන්න පුළුවන්. ආදේශ කළා බලන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශ කරන මේ පුද්ගල භාවය සම්පූර්ණ දිය වෙනවා හොඳට. පුද්ගලයේ කියන හැඟීම වේගෙන් අඩු වෙනවා. මොකද තමන්ගේ ඇස් ඉදිරිපිටට රූපේ ඒ අධ්‍යනකොට ඔන්න ඉදිමිලා. ඊගව දවසේ හුඳට නිල් වෙලා. තුන්වෙනි දවසේ මේක පුපුරලා. හතරවෙනි දවසේ ඕජාව ගලනවා තැන් වලින්. ඈ ඊගව දවසේ තැන් වලින් හිල් හැදිලා. ඊගව දවසේ තැන් වලින් හිල් හැදිලා පොමෝ නලියනවා. ඊගව දවසේ බල්ලෝ හිවලු කෑලි කෑලි කඩලා වින් වෙනව ඇදලා දාලා. ඊට පස්සේ තැන් වල මස් ලේ තැවරිච්ච ඇට කෑලි විතරයි. ඈ අනිත් ඊගවට යනකොට ලේ හිඳිලා නහර වලින් ඇට කෑලි ටික විතරයි. ඊට පස්සේ ටිකක් දවස් යනකොට නහර වලින් නෑ සුදු පාට ඇට කෑලි ටිකක් විතරයි. ඊට පස්සේ තැන් වල විසිරෙච්ච චූටි චූටි ඇට කෑලි ටිකක් විතරයි. මේ රූපයක තියෙන සම්පූර්ණ විභවය පේනවා යාට. එයාට හොඳට පේනවා මේ ඇස්පන අපිට. ඉතින් ඒකම එදා මට්ටමට බැරි වුණාට අපිට අදට භවනාට හිතන්න පුළුවන්. මෙරිච්ච ඉදිමිච්ච නිල්විච්ච ওই රූප අරගෙන උගල දැකලා ඇති අර මතකද ලංකාවේ සුනාමි. ඊයේ තිබුණු ෆොටෝ දැක්කනේ. ඉදිමිල නිල් පාට වෙලා තිබුණු ෆොටෝ දැක්කේ නැද්ද? මොනවා නම් ඇති ෆොටෝ එක. ඒක දැක්කම පුදුම හිතේ උගල පුදුම සංවේගයක් එකම ඒක දැක්කම ඒ වතුර මොනතරම් සරක්ද කියන එක එක දවසක් පහවද සම්පූර්ණ ඉදිරිය පොඩි ළමයෙක්ගේ අතක් මෙන්න මෙච්චර කරේ. කුංචි ළමයි. නිකන් අර ඇසිඩ් වතුරක් ගහලා වගේ. කොහොම ඉදිරියට විරූප වෙලා තිබුණේ කින්තෝද? ඒක හොඳට පේන ඔය උද්දුමාතක කියන්නේ. හිදුමුණු රූපේ. විනීලක කියන රූපේ. ඉතින් හොඳට මේ විදිහට රූපේ ආදේශ කර කර බලන්න පුළුවන්. තියෙනවානේ. එතකොට මෙන්න මේ කබලින්කාහාරෙන් හැදුණු රූපය අද මේ දැක්කෙන්නේ නැතුව දියබල යන්නේ නැතුව තියෙන්නේ මේ කය අසුර කරගෙන සිතේ පවතින තේජෝ ධාතුව නිසා. ඔකද කියනවා අපි අර කියන්නේ තේජෝ ධාතුව කියන කතා කරන සංතති තේජෝ ධාතුව කියලා කියන්නේ. සංතති කියන්නේ ප්‍රබත්ම ඇතිකරන උණුසුමක් තියෙනවා. ඔය උණ කටුවක් කියලා ඕගොල්ලෝ මනලා බලන්නේ ආ උණ වැඩි කියලා කියන්නේ ඒ කියන්නේ ගාණක් තියෙනවා තියෙන්නේ මේ කාරියේ මේ කරනයි අංශ කාණුනමය ඉතින් ඔය වගේ ගාණක් තියෙනවා. ඔය ගාණ තමයි මේ ශරීරයේ ප්‍රවැත්ම සිද්ධ කරන උමුක. ඔයක අඳුමත් ඒකත් නෙදි වැඩි උනොත් ඒකත් නෙදි. අඳු වැඩි වෙන්නේ නැතු ඔය ටික තියෙනවා. ඔය තේජෝ ධාතු පිටම කර්මජ තේජෝ ධාතු කියලා. කර්ම නිසා ලැබිච්ච එකක් මේ කය පවත් ගන්න. එතකොට ඔන්න ඔය තේජෝ ධාතුවට පින් සිද්ධ වෙන්න තමයි මේ පටවි ගතිය තියෙන්නේ. මේ මම කියලා රැවටෙන්න පුළුවන් කබලින්කාහාරයේ අවු තද මට්ටමට තියෙන්නේ නැත්තම් දිනනවා. නැත්තම් දිනනවා. එතකොට ඔන්න කනපුන ආහාරයෙන් හැදෙන රූපේ මේ වගේ අහු වෙන මට්ටමට තද වෙලා තියෙන තේජෝ ධාතුව නිසා. හැඩ වෙලා තියෙන හිතේ තියෙන කර්මජ ගති ටික නිසා. හිතේ තියෙන නාම ධර්ම ටික නිසායි මේක තද වෙලා හැඩ වෙලා මේ විදිහට ඕගොල්ලන්ට ස්ත්‍රියක් වෙලා පුරුෂයෙක් වෙන විදිහට මහ භූත ටික හදලා තියෙන්නේ හිතේ තියෙන කර්මජ ගති ටිකට. එතකොට අපි තේරුම් ගන්න ඕනේ මේ රූපයේ කෙනෙක් නෙමෙයි මේ කය අතුරු කරගෙන තියෙන හිතේ තියෙන ගති ටිකට මේ මහ භූත රූපෙ මෙහෙම හැඩ වෙලා තියෙන්නේ කියන එක තේරුම් ගන්න ඕනේ. නමුත් ඒක තේරුම් නොගෙන රූපයේ පිසිඳ නොදන්නාකම නිසා මිනිස්සු කියන අදහසකින් කෙනෙක් කියන අදහසකින් අපි දුව කියලා පුතා කියලා අම්මා කියලා තාත්තා කියලා හරි මේ රූපෙට ඇලුනොත් අපේ දෘෂ්ටිය වෙන එකක් වෙන්න පුළුවන්. නමුත් යථාර්ථය කබලින්කාහාරේ පහ නෝරාගයක් තියෙනවා කියන තැනකින් තමයි තියෙන්නේ. ඕගොල්ලෝ රූපවලට ආදරේ නම් දරුවා කියන අදහසකින් හෝ පුතා කියන අදහසකින් හෝ අම්මා කියන අදහසකින් තාත්තා කියන අදහසකින් අයියා අක්කා නංගි මල්ලි කියන අදහසකින් හෝ මම කියන අදහසකින් හෝ කබලින්කාහාරේ හැදුණු රූපයකට නම් ඕගොල්ලෝ ආස කරලා තියෙන්නේ. දෘෂ්ටි වැරදීමකින් හරි දැන් ඔගොල්ලෝ අපි බැඳිලා තියෙන්නේ කබලින්කාහාරේ අන්තිමට. ඒක තමයි මම කිව්වේ ඔයගොල්ලෝ බලන්න ඒක කබලින්කාහාරේ නැද්ද කියලා බලා ගන්න පුළුවන් තමන් දරුවා කියන රූපේ බලන්න විඥාන නිරුද්ධුනොත් ඒ රූපය ඉදින්න නිවිල වල පුපුරලා දිය වෙලා මේක සොහොනට ගලවගෙන යන්න පුළුවන් බවක් තියෙනවද නැද්ද කියලා බලන්න. තියෙනවා නම් ඒක එහෙනම් අපි දරුවාමයි කියන අදහසින් බලලා තින් අපි ඇහැරෙද්දී අපි මේ රූපෙ දිහා බලන ඇත්ත නොදන්නාකම නිසා වැරදි අදහසින් බලලා තියෙන්නේ. එහෙනම් අපි වැරදීමකින් බැලුවොත් අපි කබලින්කාහාරේ මේ හිත බැඳලා තියෙනවා. ඒක කබලින්කාහාරේ අතිරාදෝ අතිනන්දි ඔයගොල්ලෝ සතුට වෙනවා නම් කබලින්කාහාරේ ඈ මහ භූතෙන් හැදුණු රූප දක්වලා දබෝ දිහා බලලා සතුට වෙනවා නම් ගෙදර දිහා බලලා සතුට වෙනවා නම් ඉඩකඩම දක්වලා සතුට වෙනවා ප්‍රාණවිදී දක්වලා සතුට වෙනවා කියන ඔයගොල්ලෝ කබලින්කාහාරේ සතුට වෙනවා. අපි දන්නේ අපි කබලින්කාහාරේ සතුට වෙන්නේ කියලා. කබලින්කාහාරේ පිරිසිඳ නොදන්නාකම නිසා කාමයේදීලා අපේ මනසේ තියෙන්නේ මේ රූපය කනගුණ ආහාරයෙන් හැදුන රූපේමයි. රූපයේ පිරිසිඳ නොදන්නාකම නිසා කාමයේදීලා අපච්චි නැත්තම් දරුවා පුතා දුව කියන අදහසට එදීලා මේක මේ රූපයේ ඇත්ත මේකයි මේක කෙලෙසේ නේද කියලා අපි දන්නේ නැත්තම් අපි මේ කෙලෙස අදහසින් මේ රූපය අසුර කරලා තියෙන්නේ. මගේ පුතා මගේ දුව මේ කියන තැනකින් මේ රූපයට බැඳලා ඉන්නේ. එහෙම ඉන්න මනසට කියනවා එහෙම ඉන්න කෙනාට කියනවා කබලින්කාහාරේ ඇලිලා ඉන්නවා කබලින්කාහාරේ සතුටු වෙනවා කබලින්කාහාරයට තණ්හාවෙන් ඉන්නවා කියලායි කියන්නේ. ප්‍රාණ ඍදි මුතු මණික් කියන තැනක තියෙන්නේ පටවිය හපෝ තේජෝ වායු කියන සුත්‍රාස්තක මට්ටමේ රූප කලාප ටිකක්. ඒ රූප කලාප ටිකක් තියෙන තැනක රත්තරන් කියන අදහසක් ඇති කරගෙන ඒක වටිනාකමකුත් ඇති කරගෙන ඒ අදහස නිසා මෙහි තියෙන වස්තුවකට අපි ආස කළා නම් දැන් වස්තුව වෙන එකක් දෘෂ්ටිය වෙන එකක්. නමුත් වස්තුවයි දෘෂ්ටියයි දෙක දන්නේ නැති හින්දා වස්තුව දෘෂ්ටියක් වෙලා අපිට. ඒ කියන්නේ මේ මේක මේ රූපය කාමේ නෙමෙයි. මේ කන බොන ආහාර නෙමෙයි කබලංකහාර රූපය මේක කාමයට හිත වස්තුවක් විතරයි. කාමය කියලා කියන්නේ මේ රූපය ආරම්භය කබලින්කහාරින් යුක්ත මේ රූපය මේ රූපයන්ගේ රත්තරන් කියන අදහස එදෙන. මොකද අපි ක්ලේශ කාමය. මේ අදහසින් අපි මේ වස්තුව පරිහරණය කරනකොට රත්තරන් කියලා අපි හිතාගෙන මේ අදහසින් මේ දිහා බලනවා. දැන් මේ වස්තුව රත්තරන් වගේ පෙනෙන්නේ වටිනවා වගේ පෙනෙන්නේ අපිට. එතකොට මේ වස්තුවම අපිට කාමය වෙලා වස්තු කාමය කියනවා. වස්තුව කාමය වෙන්නේ කාමය තියෙන කෙනාට. වස්තුව අනිකක් කාමය අනිකක් වස්තුවයි කාමයයි කියන දෙක නොදන්න කෙනාට වස්තුව කාමයක් වෙනවා. වස්තු කාමය වෙලා තියෙනවා. වස්තු කාමයෙන් කියලා අපි රත්තරන් කියලා මේ වස්තුව දැකලා අපි රත්තරන් වලට කැමති වුණාට යථාර්ථයේ තියෙන මොකේදද? එයා කබලින්කාහාරයට සම්හා කියලා කියන්නේ. එතකොට මේ ලෝකයේ කාම භවය කියලා කියන්නේ කබලින්කාහාරේ සංහව ඉක්මවා ගන්න බැරි වෙලයි අපිට මේ තියෙන්නේ. කබලින්කාහාරේ රාගය තියෙන කබලින්කාහාරේ සතුට වෙන කබලින්කාහාරේ තණ්හාවෙන් යුක්තයි කියන ගණයට යන්නේ මේ කබලින්කාහාරේ පිරිසිඳ දැක්කේ නැත්තම්. කබලින්කාහාරේ පිරිසිඳ දැක්කොත් අනාගාම වෙන්න පුළුවන් කියලා කිව්ව වෙන මොකුත් නිසා නෙමෙයි. එයා දන්නවා කබලින්කාහාරේ පිරිසිඳ දැක්කොත් මේ රූපය සතර මහා ධාතුයි. රූපය නිසා සත්‍ය පුද්ගලය කියන අදහස අපේ මනසේ නේද එදින්නේ අවිද්‍යාව ප්‍රත්‍යක්ෂ කියලා දකිනවා. වස්තුව පැත්තකින් දාලා කාමයේ වෙනම දකිනවා. මම මේ අදහසින් බලලා මේ රූපී පුද්ගලය කියලා හිතුවට කබලින්කාහාරේ කෙනෙක් වෙන්නේ නැහැ නේද කියලා හොඳට එයාට පැහැදිලි. මේ රූපයේ සතර මහා ධාතුයි සතර මහා ධාතු රූපය ආරම්භය රත්තරන් රත්තරන් මෙච්චර වටිනවා කියන අදහස ඉඳලා තියෙන මගේ මනසේ නේද කියලා එයා දකිනවා. මේ අදහස මේ දිහා බලපු හින්දා මේ වස්තුව රත්තරන් වෙලා තියෙනවා. කියන කමක් කියලා දකිනවා.
දැන් ඔකට අපිට හොඳ අදහසක් තිබුණා දැන් වටිනාකම තිබුණාට නෑ කියලා අර යාපනයේ යුද්ධ තියෙන කාලේ නන්දි කඩන් අර ඔක්කොම ටික කොපි වල මාස ගන්න හිටියන්නේ. දැන් එතන මේ කාල් හුන්රුවක් හරි පොල් බෑයක් හරි දුමුත් අලුත්ම කාර් එකක් දෙනවා. දැන් ඒකේ කොටු වෙලා ඉන්නකොට දැන් මාස ගන්නක් හිටියන්නේ දැන් කණ්ඩ මුකුත් නෑ රත්තරම් විදි මොනවද තිබ්බත් වැඩක් නෑ. ඊට පස්සේ පොල් අඩලයක් දුන්නොත් රත්තරන් චේන් එකක් දෙනවලු. හරිද? එතකොට බලන්න කෙනා කෙනාගේ අවශ්‍යතාවයට අනුව වටිනාකම කියන එක එන්නේ. දැන් කණ්ඩ නැතුව මැරෙනවා වගේ ඔක්කොම කොටු වෙලා කාටවත් යන්නත් බෑ හැටෙන්නත් බෑ. එතකොට ඒ වගේ හොඳ රත්තරන් මාලයක් වලල්ලම් ගන්න පුළුවන්ලු මේ පොල් අඩලයක් හාලුණු කාලක් කැමු දුන්නා. ඉතින් ගොඩාක් අරගෙන තියනවා නේද. ඒ වගේ ඉතින් මම කියේ වටිනාකම කියන එක සම්බෙලෙම ඒ දිහ ආයි අවශ්‍යතාවයට අනුවයි වටිනාම වටිනාකම එන්නේ. ඛණ්ඩ කිසිම දෙයක් නැතුව තිබුණොත් මේ මුකුත්ම ඔය රන් රිදී මුතුමණි කෝවේ වටිනාකමක් තියෙද කියලා හිතන්නේ ඌව කෑරේ සම්පත. ඊට පස්සේ බැරිව පාම් පෙත්තක් වගේ හැම්බුලා හැමෝටම රත්තරන් තියන ඛණ්ඩ නැහැ. පාම් පෙත්තක් වගේ හැම්බුනොත් ඕගොල්ලෝ රත්තරන් දින පාම් පෙත්ත නැහැ. පාම් පෙත්ත වටිනේ ඕගොල්ලන්ට රත්තරන් වලට වඩා. ඉතින් මං කිව්වේ කබලෙන් කහාරය කියන එක පිළිසිඳ දැක්කොත් අනාගම වෙන්න පුළුවන් කියලා කිව්වේ එයා දන්නවා අන්තිමට අපි දුව පුතා අම්මා තාත්තා අයියා කවිවල් දරුවා රණ විදින් මුතුමනි කියන තැනක ඔක්කොම තියෙන කබලින් කාර්යයෙන් හැදුණු රූපේ පටිඝාපෝතිජුවාය කියන රූපය ඔය රූපේ පිළිසිඳ නොදන්නාකම නිසා අපේ මනසේ ආශ්‍රයෙ දිලා කමේ දිලා අපේ මනසේ තියෙන අදහස මේ දිහා බලපු හිඳයි මේ වස්තු ඒ විදිහට පේන්නේ කියන කාරණාව තියෙනවා. ඔකෙදි ඇත්තටම මේ ප්‍රතිපදාව තමයි දැරුණු අන්තර මං කියේ ක්‍රිෂ්ණමූර්ති දර්ශනය කියන්නේ බොහොම වටිනා දර්ශනයක් කියලා ඒක බලන්න හදන්න එපා මොකද බුදුදහම ඒකට වඩා ගැඹුරුයි. නමුත් එයා උනත් ওই කාරණාව කියනවා. එයාටත් ඒ මට්ටම තේරලා ඒකෙදි ඒ කාරණාව තුලට ඒකට යන පාර වැරදි පනවන ඒ හින්දා ඒක සහයුතු කරන්නේ නැහැ. නමුත් මම අදත් ඒක මතක් කරන්න මේකෙදි ඒකෙන් මං ගන්න මෙතන තියෙන ධර්මතාව ටික හෙලි කරලා දෙන්න. අපි කියේ දැන් ක්‍රිෂ්ණමූර්තිතුමාට ඔය විචාරාත්මක බව ඇති වුණා කියලා කියන්නේ අවුරුදු 9 විතර ඉඳලා එයාගේ ගෙදර මල්ලි මරනහම අම්මා හරියට ඇඬවලු අඬනකොට මේ අම්මා දිහා බලනකොට අම්මා හරියට අඬනවා. දවසක් මේ ක්‍රිෂ්ණමූර්ති අම්මයි බස් එකට යන හෝල් එකේ ඉන්නකොට පාරේ මිනිහෙක් ගෙනවනවා අඬනවාට කෑගහා අම්මා දිහා බැලුවා අම්මා අඬන්නේ නැහැ. ඉතින් එයාට කල්පනා කරලා අම්මා මම මල්ලි මරන දවසේ අම්මා ඇඬුව මේ මිනිස්සු ඇඬුවේ නෑ අත මේ මිනිස්සු ඇඬුව අම්මා ඇඬන්නේ. ඇයි මේකට හේතුව කියලා හිතුනාම මේ මම කියන හැඟීම නේද මේ දුකට හේතුව කියලා එයා හිතුණා. මම කියලා අල්ලගත්ත එක නේද දුක එන්නේ කියලා ක්‍රිෂ්ණමූර්තිතුමාට හිතුණා. උත්තර ඕකෙන් තමයි එයාට මේ විචාරාත්මක බව අවබෝධ තියෙන්නේ. ඒව වැරදි නැහැ. නමුත් ඊට පස්සේ පනවන මාර්ගය කියන තැනින් තමයි එයා වැරදි. නමුත් ඒක දැනගෙන නම් බලුවට කමක් නැහැ. නමුත් බුදුදහම ත්‍රිපිටකේ බලන්න කාලේ වැය කරන්න ඒක වටිනවා. මොකද ඕව බලලා ඊට වඩා ගොඩක් වටිනවා කියන හින්දා තමයි මම ත්‍රිපිටකේ අරගත්තු උපත් ඔක්කොම අයින් කළා. මම නිකන් කිව්වේ. ඊට පස්සේ ක්‍රිෂ්ණමූර්තිම මෙහෙම එකක් කියනවා. මේ හැම දවසක්ම අලුත්. හැම මොහොතක්ම අලුත්. අලුත්ම මොහොතක් අලුත්ම දවසක් හැම ශරණයක්ම ජීවිතේ ලැබුම් බවක් වෙන අලුත් දෙයක් උපදින පරණ දේ නිරුද්ධල අලුත් දෙයක් උපදින. නමුත් අතීතයේ සෝචනීය බැඳුම්සින් අපේ ජීවිතය එක දැනක පාල කරනවා. කොච්චර අලුත් දෙයක් වුණත් අපිට හම් වෙන පරණ දේම වගේ. මේකට හේතුව තමයි අපි සිතුවිලි වලින් යමක් දිහා බලන එක. අපි සිතුවිලි වලින් යමක් දිහා බලන්නේ. ඒක සම්පූර්ණ කියන්නේ. එතකොට ඒ නිසා නිහඬ බව ප්‍රඥාවේ ආරම්භයයි කියලා එයා කියන. ඒ හින්දා පුරුවන් තරම් යමක් හම්බ වෙනකොට සිතුවිලි වලින් ඒ දිහා බලන්නේ නැතුව ඉඳ හුරු කරන්න කියලා තමයි එයාගේ ප්‍රතිපදාව තියෙන්නේ. ඒක වැරදි.
බුදුරජාණන් වහන්සේ දේශනා කරන යෝනිසෝ මනසිකාර ප්‍රඥාවේ ආරම්භය කෘෂ්ණපුත්තුමා දේශනා කරන නිහඬව ප්‍රඥාවේ ආරම්භය. නමුත් මෙයා මුලින් කියන කාරණාව වැරදිද? එයා කියන්නේ අපි ඇස් ඉදිරිපිට මොන හරි දෙයක් ආවම අපිට යම් දේවල් හිතුනහම හිතුන දේවල් අපි ඒ දිහා බලන්නේ. චිත්තවිලියෙන් ඒ දිහා බලන හින්දලු අපිට මේක තියෙන ඇත්ත නොපෙනේ, ඒ පරණ දෙයක්ම පේන්නේ. ඒ කියන්නේ කබලින් කාහාරේ මේ රූපේ හැදිලා තියෙන්නේ. ඇස් ඉදිරිපිට දෙනකොට මට මිනිසයා කියන අදහස හිතනකොට මම ඒ මිනිසයා කියන අදහසින් මේ දිහා බලනකොට මට මිනිසයව ගීතේ. එතකොට මට මිනිසෙක් වගේ පෙනෙන්නේ ඒ වස්තු මනසකින්ද නෙමෙයි, ඒ දිහා මම මගේ අදහසකින් බලපු හින්දායි. මට එහෙම පේන්නේ මම එහෙම බලපු නිසායි. බිත්තියේ සුදු පාට වුණාට මම රතු පාට කණ්ණාඩියක් දාගෙන නම් ඒ දිහා බලන්නේ මට රතු පාටට බිත්තිය පේන්නේ. බිත්තිය රතු පාටට පේන්නේ බිත්තිය රතු පාට හින්දා නෙමෙයි, රතු පොණ්ඩ කණ්ණාඩියකින් මම බලපු නිසා. ওই බිත්තියම මම කොළ පාට කණ්ණාඩියක් දාගෙන බලුවොත් කොළ පාටට පේන්නේ බිත්තිය කොළ පාට හින්දා නෙවෙයි, මම කොළ පාට කණ්ණාඩියකින් බලපු නිසා. අපි බිත්තිය රතු පාටයි කියලා හෝ බිත්තිය කොළ පාටයි කියලා බිත්තිය අල්ලගෙන හරියයි ක්‍රියාව. ඒ වගේ විත්‍ය රතු පාටට විත්‍ය කොළ පාටට පේනවා වගේ මේ රූපේ දකිනකොට එක්කෙනෙකුට මේ මගේ අක්වච්චි කියලා හිතනකොට අක්වච්චි කියලා කණ්ණාඩිය පළඳගෙන මේ දිහාමනකොට යාට තාත්තා වගේ මේ රූපෙ පෙනේ. මේ රූපේ දකිනකොට මගේ ස්වාමියා කියලා අදහස හිතනකොට ඒ අදහසෙන් මේ රූපෙ දිහාමනකොට යාට යාගේ ස්වාමියා වගේ පෙනේ. එතකොට මේ රූපේ දකිනකොට මේ මගේ සහෝදරයනේ කියලා අදහස කෙනෙකුට හිතනකොට ඒ අදහසින් මේ දිහාමනකොට යාට යාගේ සහෝදරය වගේ පෙනේ. අපිට එහෙම පේන්නේ නැත්ti අපි එහෙම බලන්නේ නැති නිසා. එතකොට ලෝකේ හැම කෙනෙකුටම මෙහෙම පෙනිලා තියෙන්නේ. මේ මිනිස්සුය කියලා උගලන්ට පෙනෙන්නේ. සත්‍යය කියලා හරි පෙනෙන්නේ. සත්‍යය මිනිස්සුය කියන හැඟීම අපි තුල යෙදিলে ඒ හැඟීමෙන් මෙහෙදී බලලා හින්දායි කියන එක දකින්නේ. අපේ තියෙන අදහසින් අපේ තියෙන දෘෂ්ටියෙන් වස්තුව දිහා බැලුවා කියලා වස්තුව වෙනස් වෙන්නේ නැහැ. අපිටනේ මිනිස්සු රූපේ මිනිස්සු කියලා පේන්නේ. රූපේ කිව්වද මිනිස්සු කියලා. අපිට දැනෙන්නේ අපි බලපු හිඳයි කියන කාරණාව තමයි. විත්‍ය කහපාටට කෙනෙන්නේ මම කහපාට කණ්ණාඩියෙන් බලපු හිඳයි කියන කාරණාවත් තේරුම් ගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ ඇත්ත ඇති හැටි පෙන්නනවා. මම තාත්තා කියන කණ්ණාඩිය දාගෙන පුතා කියන සහෝදරය කියන කණ්ණාඩිය නැමැති අදහස මේ දියගලව මට ඒ විදිහට පේනවා වෙන්න පුළුවන්. මම තාත්තානේ පුතානේ ස්වාමියානේ කියන අදහසින් හරි මේ රූපෙට බැඳුනොත් යථාර්ථය කියන මම කබලින් කාහාරයටයි බැඳිලා තියෙන්නේ. තේරෙන්නේ? කබලින් කාහාරයට බැඳෙන එතකොට ඔය විදිහට දකින්න ඕගලන්ට එක කාරණා දෙකක් තේන්නේ. ඇස් ඉදිරි පිටට අපේ හම්බ වෙන හැම රූපයකම අඩු වැඩි ભેදයකින් තොර උත්පහත්කමකින් තොර කබලින් කාහාරය නිර්මිත වෙච්ච සතර මහා ධාතු රූප ටිකක්මයි එන්නේ ඇස් ඉදිරි පිටට. ඒකයි ආය උත්පහත් කන්නේ අඩු වැඩි කන්නේ ඒක මේ මට්ටම කාම් භූමිය කියන්නේ කබලින් කාහාරය නියෝජනය කරලා තියෙන කියලා කියන්නේ මේ රූපවල යථාර්ථය එකමයි. ලෑලි කෑල්ලක් කිව්වත් රත්තරන් කිව්වත් මේ දෙකේම පඨවි ධාතුවේ අඩු වැඩි කම ඇත. සතර මහා ධාතුන්ගේ අඩු වැඩි කම මත වෙනස්කම් ඇති. නමුත් තියෙන සතර මහා ධාතු දැන් වර්තමානයේ විද්‍යාවෙන් උනත් පෙන්නනවානේ අපි කියමු දැන් කොයි විද්‍යාව ගැන කරනවද භෞතික විද්‍යාව ගැන උනත් කළාම පදාර්ථය කියලා තියෙනවනේ නේ පදාර්ථය කියන එකට කියනවා මොකද ඝන ද්‍රව තාප වායු කියලා ගන්නවා දැන් ඝන කියලා කියන්නේ මොකද පටු ද්‍රව කියලා කියන්නේ ආපහු තාප කියලා කියන්නේ වායු කියලා කියන්නේ වායු ඉතින් අද භෞතිකයේ පදාර්ථයේ හැටියට විද්‍යාවෙන් ඝන ද්‍රව තාප වායු කියලා ගණනකොට මේ දවස් 2500 කට ඉස්සර බුදුරජාණන් වහන්සේ කියන පටිය අපතේදී වගේ කියලා. ඒකමයි. එතකොට මේ හැම වස්තුවකම මූලික හරය ගත්තාම ওই ටික තියෙනවා. එතකොට ඒකේ විවිධත්වයකට ගිහිල්ලා තියෙන නානත්වයකට ගිහිල්ලා තියෙන චේතනාව මත. චේතනාව දෙකේ කමවදා චේතනාව කර්මය කියලා කිව්වේ. તો ලෝකයේ කියලා කියන්නේ අපි හදාගත්ත එකක්, මනසෙන් උපදවාගත්ත එකක්. මේ ඒ කියන්නේ සතර මහා ධාතුව අපිට ඕන විදිහට සකස් කරගෙන තියෙන්නේ අපි. සතුට වෙන්නේ. පුංචි ළමයි වැලිය වලින් සෙල්ලම් ගෙවල් හදන කොම්පිටු හදන කොම්පිටු වලින් සතුට වෙනවා. එයා වැලිය වලින් සතුට වෙන්නේ නැහැ. වැලි ටිකෙන් කොම්පිටු හදුවා කොම්පිටු වලින් සතුට වෙනවා. එයාගේ හැටියට. ඒකයි අපි වැලිය වලින් ගෙවල් හදලා මිනිස්සු හදලා අපි සතුටු වෙනවා. පොඩි ළමයි කරන එකේ අපි කරන එක වෙනසක් නැහැ. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ 80 වයස් ගිය ධර්ම නොදන්න කෙනා ඉන්න 70 වයස් කොම්පියුටර් හදන වයසේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මිනිස්සෙක් අවුරුදු 80 වයස් ගියා කියලා කිව්වොත් එයා ඉන්නේ 70 වයසේ කියලා. කොම්පියුටර් වැලි ටිකකින් පිට්ටු හදලා පිට්ටු වලින් කොම්පියුටර් වලින් සෙල්ලම් බත් වලින් සතුටු වෙන ළමයයි සතර මහා ධාතුයේ ගෙවල් දුරවල් දූදරුව හදාගෙන සතුට වෙන අපේ මනසය අතර වෙනසක් කී කියලා හිතේදී නෑ අපිට ඒක තේරෙන්නේ නෑ. අපි මනසින් කරන ක්‍රීඩාව මේ සෙල්ලම අන්තිමට යථාර්ථය ගත්තාම මේකයි තේරුම් ගන්න තුර. ඒ කියන්නේ අපිට මේ දරුවම වෙලා ගෙවල්ම වෙලා යාන වාහන වෙලා ඉන්න තාක් කවදාවත් කාමෙන් මිදෙන්න බෑ. අපි ඉතල තේරුම් ගන්න ඕනේ අපේ ඇස් ඉදිරි පිටට එන්නේ කබලින් ආහාර රූපේ. කබලින් ආහාරය තියෙනවා. කබලින් ආහාරය පිළිසිඳ නොදන්නාකම නිසා ආශ්‍රව මනසේදීලා ගෙවල් දුරවල් රන් රිදී මුතු නැනේ. ආශ්‍රවයේදීලා උපාදානයේදීලා. දැන් උපාදානය අපේ මනස් කියන උපාදානය මේ ස්කන්ධ ටිකට බහාලා. උපාදාන ස්කන්ධයට පදිත වුණා. උපාදාන වශයෙන් ගත්තාම මේ වස්තු උපාදාන වශයෙන් ගත්තාම අපිට වස්තුකාමයේ වෙලා තියෙන්නේ මේ රන් රිදී මුතු මැණික් දේවල් දුරවල් කියලා සතුටු වෙන්නේ දැන් ඔන්න කොම්පියුටර් සෙල්ලම් කරන්නේ. හත්තරදි වයසට වැටලා දැන් ඉන්නේ. හරිද? ඔන්න ඔතන තමයි ඊට පස්සේ සෙල්ලම් ගියේ කවුරු හරි කෙනෙක් අර කොම්පියුටර්කට ගැහුවොත් මොකද වෙන්නේ? අර ළමයාට ඇයි මගේ කොම්පියුටර් ටික කැඩුවා කියලා අඬනවා. ඒ වගේ දැන් මේ සෙල්ලම් කර කර ඉන්නවා මේ දුවා කියලා කියමු මේ පුතා කියලා කියමු මේ අම්මා මේ තාත්තා මේක රත්තරන් දුවේ මේක ඉදමකුල ඉතින් අනිත්‍ය වෙන ලෝකෙ මේක විපරිණාම වුණාම කොම්පියුටර් සෙල්ලම්ගේ කැල්ල ගියාම අන්ටනෝ කෑ ගලා අම්මා මලා පුතා මලා දරුවා මලා මගේ රත්තරන් ටික උරු ගත්තා කියලා නේද ඉතින් සෙල්ලම්ගේ කැල්ලම නේද ඉතින් බුදුහාමුදුරුවෝ ලෝකෙ පහළ වුණේ මේක මේ විහිළුවක් මේ සෙල්ලම නතර කරන්න මේ මේ දුක ඉඳගෙන නතර කරන්න. ඉතින් අපි භවනා කරනවා කියලා එකතොට ඔක්කොට වඩා වටිනා මේ විද්‍යාව තේරුම් ගන්න එක. ඇත්තට මේක තමයි නියම භවනා සම්මා දිට්ඨිය කියන එක. මොකද අපිට ලෝකය කියන එක ලෝකය කියන එක කාන් රදී මුතුමනි දුවා දරුවම කියන තැනකින් දැකලා තිබුණොත් අපිට ওই කෙලෙදි නැති කරගන්න බැහැ මරණකම්. නමුත් කවදා හරි දවසක යථාර්ථය අපි ඉගෙනගෙන තිබුණත් අපේ ඇස් ඉදිරි පිටට ආවේ කබලින් කාහාරින් යුක්ත රූපයක්. කනබුන ආහාරයෙන් හැදිලා තේජෝ ධාතුව නිසා ගණී බවුණේ වෙලා තියෙන මේ රූපේ විඥානය නිරුද්ධ වුණා. තේජෝ ධාතුවේ රැකවරණය ආවරණය නැති වෙච්ච දවසට මේ රූපය ආයෙත් දියවිලා යනවා. එතකොට බලන්න මේක කබලින් කාහාර නෙවෙයිද කියලා පෙන්වලා මේ කබලින් කාහාර රූපේ පිරිසිද නොදන්නාකම නිසා අපේ මනසේ දුවා පුතා ගෙවල් දරුවල් කියන අදාන්ති වේදනා. ඔකට තමයි ආශ්‍රය කියලා කිව්වේ. ඔකට තමයි කාමයේ කියලා කිව්වේ. කාමයේ පරිහරණය කරනවා කියලා කියන්නේ මේ අදහස් ටිකෙන් ජීවත් වෙනවා. කාමයේ පරිහරණය කරනවා කියන්නේ මේ වස්තුව පරිහරණය කරන එකට කබලින් කාහාර පරිහරණය කරන එකට නෙමෙයි. අපි පරිහරණය කරන්නේ කාමය. හොඳට දැක්කම මේක ද්‍රව්‍ය අයිති නෑ. අපි අපේ මනසේ පහළ වෙන දුවා පුතා ගෙවල් දොරවල් රන් රිදී කියන හැඟීම් ටිකයි පරිහරණය කරන්නේ. මේකට ස්කන්ධයි කියන්නේ කාමයේ පරිහරණය කරනකොට කාමයේ හැසිරෙනවා කියලා කියන්නේ මේ අදහස් ටිකට යනවා හැසිරෙන්නේ. හිතන්නේ කියන්නේ කරන්නේ ජීවත් වෙන්නේ මේ අදහස් ටිකට. ඒකට කියනවා කාමයේ හැසිරෙනවා. කාමයේ පරිහරණය කරනවා. මම දරුවා කියලා මෙහෙ දිහා බලනකොට මම මේ කාමයේ පරිහරණය කළේ. ඇයි? මේ දරුවා කියන අදහස මේ වස්තුව නිසා හිතියදිච්ච මොකද ආශ්‍රය කාම ආශ්‍රය. ඒ අදහසින් මම මේ රූපේ පරිහරණය කරන රූපේ දිහා බලන්න මම රූපේ නෙමෙයි පරිහරණය කරලා තියෙන්නේ කාමයේ පරිහරණය කරලා තියෙන්නේ. තේරුණා කියන්නේ. එතකොට මෙන්න මේ ටික තේරුම් ගත්තහම එයා කාමයේ පිළිසින් රැකෙන්න ගන්නවා. කාමයේ නිදෙන්න ගන්න. ඇයි? එයා කාමයේ කියන එක ඇති වෙච්ච හැටි දන්නවා. වස්තුව කාමය නෙමෙයි කියලා දන්නවා. මේ කාමය පිළිසිඳ රූපේ පිළිසිඳ නොදන්නා කම නිසා මනසේ තිබිච්ච කෙලෙස් ඒකාස්ත්‍ය කියලා දන්නවා. ditthiya kolapaṭa peunne ditthiya kolapaṭa indanam kolapaṭa kannadi balapinda කියලා දන්නවා. එයා දන්නවා මට දරුවා 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 කියන හැඟීමම පෙනෙන්නේ. දරුවා කියන එක දැක්කට පස්සේ ආදරයේ සෙනෙහස කියන තැනකින් දැනෙනවා නම් මේ ආදරයේ සෙනෙහස කියන එක හිතේ තියෙන ගති ටික, හැඟීම් ටික. ඒ හැඟීමට ඉඩ තිබුණේ දරුවා කියලා බලපු හින්දා. දරුවා කියලා බැලුවේ මංගාව තියෙන මේ රූපය ගැන ඇති අනවබෝධය නිසා. රූපයේ පිළිසිඳ නොදන්නාකම නිසායි මම මේ රූපය දිහා මේ විදිහට බැලුවේ. මේ විදිහට බලපු නිසායි මගේ මනසේ මේ විදිහ හැඟීම් ටිකක් පහළ වුණේ කියලා එයා දන්නවා. ඒකට එයා ඊගාවට දන්නවා මේ හැඟීම වෙනස් කර ගන්න නම් මේ බලන විදිහ වෙනස් කර ගත යුතුයි. මේ රූපය ඇත්ත ඇති හැටි මට ඕන විදිහට නෙමෙයි කවුරුත් කියපු විදිහට රූපය ඇත්ත ඇති හැටිම මම බැලුවා. ඒ බලනකොට මේ ගති ටික එදෙන්නේ නැහැ නේද කියලා එයා දන්නවා. එයා හොඳට දන්නවා කාමය කියන එක කාමය නිසා එන දුකත් එයා දන්නවා. එතකොට දුක නැති වෙන්න කාමය නැති වෙන්න ඕන කියලා දන්නවා. කාමය නැති කරන මගක් දන්නවා. එහෙනම් මම රූපේ දිහා හිත තබන්න ඕනේ, රූපේ දිහා බලන්න ඕනේ, රූපේ පිළිසින් දැනගන්න පුළුවන් විදිහට නේද කියන කාරණාව තේ දන්නවා. ඉතින් මෙතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කබලින්කාහාරය යම් කිසි කෙනෙකුට රාගයක් නන්දියක් තණ්හාවක් තියෙනවා. එතකොට හොඳට දකින්න කබලින්කාහාරයේ රාගයක් නන්දියක් තණ්හාවක් කියලා කිව්වේ බත් පිඟාන දිහා බලාගෙන ඇති වෙන කැමැත්ත ගැන කියන අදහසකින් නෙමෙයි කියන කාරණාව. අපේ කාම භූමියේ මුළු ජීවිතේමයි කිව්වේ කියලා දකින්න. කියනවා නේද? මේ වස්තුවට හරි තණ්හා කළා නම් කබලින්කාහාරයටයි තණ්හාව කියන එක දකින්න. ඉන්දිකට්ටකට හරි තණ්හා කියලා ඉන්දිකට්ට කියන්නේ පටියාපති ජීවයෝකේ සතර මහා ධාතු. කබලින්කාහාරයෙන් හැදෙන මහ බූත රූප ටිකමයි ඒක තියෙන්නේ. ඉදිකට්ට ගහ තණ්හ කළා නම් ඒ රූපය පිළිසිඳ නොදන්නා කම නිසා ඉදිකට්ට කියන අදහස මනසේදී ඉදිකට්ට කියන හිතේ කාම. ඒ අදහසින් මේ දිහා බලනකොට මේ ඉදිකට්ට වෙලා තියෙනවා. ඒ රූපය හැඩේ වෙනස් වෙන්න පුළුවන්. ඒ රූපය හැඩේ නිසා වෙන කෘත්‍ය වෙනස් වෙන්න පුළුවන්. නමුත් ඒක ඉදිකට්ට කලියක්. හරිද? එතකොට එයා දන්නවා මේ දිකට ග්‍රහ තණ්හ කරන මේ තමයි කබලින්කහරේ තණ්හාව. කබලින්කහරේ රාගය, කම්පලින්කහරේ නන්දිය. මේ භෞතික ඔක්කොම එයා දන්නවා. කොහොම තිබුණොත් තියෙන දෝෂෙ මොකද්ද? පටිච්චිතං තත්ත විඥාන විරෝල්ල. එතකොට වෙන්නේ අරමුණේ විඥානයේ පිහිටිය විඥානයේ වැඩුණා වෙනවා. මෙහෙම බලනකොට කබලින්කාහාරයේ නන්දිය රාගයේ තණ්හාව තිබුණොත් ඇහෙන් රූපය බැලුව බලන නිමිත්තේ විඥානය පිහිටනවා. කනෙන් ශබ්දයක් ඇහුවොත් ඒ අහන සද්දාරම්මනේ විඥානය පිහිටනවා. ගන්ධාරම්මනේ රසාරම්මනේ විඥානය පිහිටනවා. විඥානය පිහිටියා කියන්න තියෙන ලක්ෂණය මොකද්ද? තමන් එතනින් ගියත් ඒක ඇති බවට තමන්ගේ මනස තේරෙයි. දැක්කෝ දැකපු දේ ඇති බවට හිති. විඥානයේ පිහිටිය වෙනවා කියන්නේ තියෙන හේතුව. ඇහුවොත් ඇහුණු දේ ඇති බවට, ගඳ සුවඳ දැනුනොත් දැනුණු බවට, ස්පර්ශයේ රස විඳි සිදුපු දේ ඇති බවට, ආයතන හයතම ගැට ගහලා ඒව ඇති බවට තේරෙන මට්ටමක් දැක්කොත් දකින්ද මේ ඒ තමන් දැකපුවහක අරමුණේ විඥානයේ පිහිටුණු බව මිසක අරමුණ අරගෙන විඥානයේ පිහිටලා ඒ විඥානයේ කර්ම විඥානයේ තමයි සිහිවෙලා මිසක දැකපු අහපු දෙය තියෙනව නෙමෙයි. කර්ම විඥානයේ පිහිටිය ප්‍රතිසන්දියට හේතුව හැදුනා කියන තියෙන ලක්ෂණය තමයි දැකපු දෙය සිහි කරන්න පුළුවන් නම්. ඔයාලට ඔයගලන් ගියේ ඉදී දැකපු ගියේ දැන් සිහි කරන්න පුළුවන් නම් දකින්ද ඒ කර්ම විඥානයේ පිහිටලා තියෙනවා කියන්නේ. තියෙන ගියක් සිහිවෙනව නෙමෙයි කර්ම විඥානයේ පිහිටුපු එකයි තියෙන්නේ. ඔය ගතිය ඇතිපත් ප්‍රතිසන්දිය නතර වෙන්නේ. ඊට පස්සේ ප්‍රතිසන්දිය කරන්නේ තුනේ කර්ම විඥානේ පිහිටියොත් කියන දෝෂෙ මොකද්ද කියලා ඊගාට බලන්න. යත්ත පටිච්චිත විඥාන විරූලං අත්ථිතත් නාම රූපස් අවකන්ති. විඥානේ පිහිටියොත් කියන දෝෂෙ මොකද්ද? අත්ථිතත් නාම රූපස් අවකන්ති. විඥානේ ඇතිකල්ලි නාම රූපයක දැස ගැනීම වෙනවා. ඔන්න ඔතන තමයි මම උගලන්ට අර ඉන්නේ කිව්වේ පෙරේද හවස අවිද්‍යා මූලික තණ්හා මූලික කියලා දෙකක් තියෙයි කියලා. දැන් මේ පෙන්වන්නේ අවිද්‍යා මූලික. දැන් අපි නාම රූපයක දැස ගැනීම කියනකොට හැම වෙලෙම හිතන්නේ මෞකසද කියලා නේද? නෑ මේ මෞකසද නෑ මේ එක්ෂණික සිද්ධියක් දැන් මේ කියන්නේ. අත්‍යතත් නාම රූපස අවකන්ති කියලා කියන්නේ නාම රූපයක දැස ගැනීම වෙනවා කියලා අරමුණේ විඥානේ පිටියට පස්සේ දැකපු දේ ඇහෙන් දකින වෙලාවට තමයි ඔන්න රූපාරම්මණය. දැන් දකින වෙලාවේ කපලින්කාහාරී අති රාගෝ අති ඡන්දෝ අති ප්‍රේමෝ කියන තැනකින් හිටියේ. කියන්නේ ගෙදරට කැමති කියන තැනකින් හිටියේ. එතකොට එහෙම හිටියහම අරමුණේ විඥානීය පිටිය කියන්නේ දැක්ක දැන් ඕගලන්ට ඕගලන් ගෙදර තියෙනවා වගේ කියන තැනකින් දැන්න තියෙනවා. එහෙනම් දරුණහම තියෙන දෝෂය තමයි මොකද්ද? විඥානීය පිටියම වුණාම අතිතස්ස නාම රූපස්ස අවක්කන්ත. ගෙදර කියන එක සිහි කළා මේ සිත ගියේ බලන්න යනවා අපහු. නාම ධර්ම අරුමු කළ රූපයට දැස ගන්නවා කියන කාරණාව. එතකොට තමයි නාම රූපයට දැස ගත්තාම තමයි චක් ආයතන ඇතුළ ආයත රූප වෙන්නේ. මේක බලමු නේ. අත්‍යතත් නාම රූපස්ස අවක්කන්ත. එතකොට නාම රූපයට දැස ගැනීම වෙනවා. අත්‍යතත් නාම රූපස්ස අවක්කන්ති. යම් තැනක නාම රූපයට දැස ගැනීම ඇතිනම් අත්‍යතත් සංඛාරණ මුද්ධි. එතන කර්මයාගේ වැඩිමක් වෙනවා. නාම රූපයට දැස ගැනීම තිබුණොත් කර්මයාගේ වැඩිමක් වෙනවා කියලා කිව්වේ. දැන් ඕගලන්ට ගෙදර තියෙන්නේ කියලා සිහි කළා යන්න හැදුවොත් දැන් විඥානේ පිහිටි නිසා නාම ධර්ම අනුකල රූපයට දැස ගන්නවා යන්න ඕනේ කියලා ගෙදර බලන්න. ගෙදර බලන්න යනවා කියලා කරනකොට වෙන්නේ මොකද? සංකාරය වෙනවා. තව කර්ම එක නිමිත්තක් හරි ආයෙත් ඉතුරු වෙනෝනේ. මං කිව්වේ ඇහෙන් එකක් බැලුවොත් නිමිති එකයි. දෙකක් බැලුවොත් නිමිති දෙකයි. බලන්න හැම නිමිත්තක්ම අපිට එකතු වෙනවා කියලා මං කිව්වේ. ඇහුවොත් ඒක එකතු වෙනවා කියලා මතක් කළේ. ඒ වගේ පෙනෙන අරමුණේ තණ්හා කළොත් රාගය ඇති වුණොත් ඇලිලා හිටියොත් ඒකේ තියෙන දෝෂය තමයි විඥානයේ පිහිටනවා. විඥානයේ වුණොත් මොකද වෙන්නේ? නාම රූපෙට දැස ගැනීම වෙනවා. ඒක බලන්න යනවා. නාම ධර්ම අනුකූල හිත රූපෙට දැස ගන්නවා. එතකොට නාම රූප දෙක මේ නාමයේ රූපෙට දැස ගැනීම තිබුණොත් වෙන්නේ මොකද්ද? අත්‍යතත් සංඛාරණ මුද්ධි. සංඛාරයගේ වැඩිම වෙනවා. කර්ම රැස් වෙනවා කියලා කියන්නේ ඔහොමයි. කබලෙන් කාහාවේ දුවා පුතාගේ වල්දුරවල් කියන තැනකින් හරි රැවටිලා අපි ඇහිලා හිටියෝ. කර්ම විඥානයේ පිහිටන විඥානයේ පිහිටියෝ නාම රූප වෙනවා. බලනවා අහනවා කියන තැනකින් අපි ජීවත් වෙනවා. එහෙම වුණොත් වෙන්නේ කර්මයේ වැඩෙන එක සංකාරණය. ඇහැපු දේවල් මතක හිටින ප්‍රමාණය වැඩි. දැකපු දේවල් අහපු දේවල් ගඳ සුවඳ බලපු දේවල් මතක හිටින වැඩි කියන්නේ කර්ම නිමිති වැඩි. අපි බලමු යත්ත තත්ත්ව සංකාරණමු යම් තැනක සංකාරය වෙනුනොත් මොකද වෙන්නේ? අත්‍යතත් ආයතින් පුනර්භව අභිනිබ්බත්ති. කර්ම වෙනු නැවත පුනර්භවයේ පිණිස පවතිනවා. මොන දැන් තමයි පුනර්භවය කියන්නේ? මොන් දැන් කියන තැනක ප්‍රතිසන්දි වශයෙන් නාම රූප තියෙනවා. අත්‍යතත් ආයතින් පුනර්භව අභිනිබ්බත්ති කියලා කිව්වේ දැන් ඉස්සෙල්ලා විඥානයේ වැඩුණු නාම රූපයට දැස ගන්න වෙනවා. නාම රූපයට දැසගත්තු සංඛාරය වැඩෙනවා. සංඛාරය වැඩුණොත් මොකද වෙන්නේ? නැවත ප්‍රතිසන්දියට යනවා. එතකොට ඔයගොල්ලෝ හොදට බලන්න ඉස්සෙල්ලා නාම රූප දෙකකට වැස ගන්නවා කියපු දන්න ප්‍රතිසන්දිය නෙමෙයි කියන එක තේරෙන්නේ. ඔන්න ওই ටිකයි මම කිව්වේ. මේ ටික තමයි අවිද්‍යාව මූලිකයි කියලා අපි කිව්වේ. ඒ කියන්නේ මේ පේන අරමුණේ විඥානයේ පිහිටියොත් දැකපු දේ ගැන මතකෙ තියෙනවා. මතක තිබුණොත් ඒ දේ සිහි කරලා හොයන්න යනවමයි. ඔගොල්ලෝ අපව ගෙදර නෝ යන්නේ නැ නේද? හරි. ගෙදර යන්න හේතු වෙන්නේ මොකද්ද? ඔකනම් මතක ධර්ම මතක ටික නෙමෙයිද සිත නෙමෙයිද සිත. ඒ සිත ඒ මතකෙට හිතේ තියනවා කියන හැඟීම ඇති උනේ. ඒ සිත ඇති උනේ මොකක් නිසාද? ඇහෙන රූප දැකපු එක ආරම්භය නෙමෙයිද? දැක්කට දැකපු ගමන් දැකපු නිසා මෙහෙම වෙන්නේ නැහැ. දකින වෙලාවේදී දකින දේ තුල තියෙන වස්තුන්ගේ ඇලිලා සතුට වෙලා තණ්හා කරන මට්ටම තිබුණේ හින්දායි එහෙම වුනේ. තණ්හා කරන මට්ටම තිබුණේ හින්දායි එහෙම වුනේ. එතකොට ඒකේ විපාක තමයි ආයෙත් ඇහැ රූප චක්කුඥානේ ඇති වෙන විදිහට තමයි ජීවත් වෙන්නේ. ওই විදිහට ජීවත් වෙනවා කියන්නේ කර්ම නිමිති වලින් එහෙම මොනොත් වෙන්නේ මොකද්ද? ප්‍රතිසන්දිය නවත්තන්න බැහැ. යත් අත්ති ආයතින් පුනර්භව බිනිප්පති. යම් තැනක නැවත පුනර්භවයේ ඉපදීමක් පේනල් අත්‍යතත් ආයතින් ජාති ජරා මරණ නැවත පුනර්භවයේ තියෙනවා කියන්නේ නැවත ජාති ජරා මරණ තියෙනවා කියන එකයි. යක්තාත්‍ය ආයතින් ජාති ජරා මරණ යම්තනක නැවත ජාති ජරා මරණ තියෙනා සසෝකං සම්බික්කවේ සදරං සෝපායසං වදන් මහණෙනි එතන ශෝක සහිතයි දරත සහිතයි උපායාස සහිතයි කියලා මම කියමේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට ඒ වගේම බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඔය පඬු පොවන්නේ හෝ සිත්තරේ මනාකොට වර්ණ අරගෙන දිට්ඨියක හෝ පුවරක ස්ත්‍රියකගේ හෝ පුරුෂයෙකුගේ හෝ රූපයක් නිර්මාණය කරන්නේද? ඒ වගේම යම් කිසි කෙනෙකුට කබලින්ක ආහාරයේ තණ්හාවක් රාගයක් තණ්හාවක් නන්දියක් රාගයක් තියෙනල් හරියට අර මොහොතේ හොඳට අංගපසංග ඇති රූපයක් හදනවා වගේ කබලින්ක ආහාරයේ සතුටු වීම විතරයි රාගයේ සතුට නන්දිය තණ්හාව කියන ධර්මතාව තුන විතරයි යොමු වෙ ටික තිබුණාම මෙහි මනාවකට නිර්මාණය කරලා තියෙනවා කියන මොකද්ද විඥානීය පිහිටලා නාම රූපයට බැසගෙන සංඛාරයේ වැඩිලා නැවත ප්‍රතිසන්දිය ජරා මරණ කියන ටික හදලා තියෙනවා කියන ටික කියනවා. ඔගොල්ලෝ දරුවා කියලා දුවා කියලා පුතා කියලා රන් රෙදි කියලා සතුට වෙන තාක් දකින්ද මෙහි සතුට වෙනකොට මෙහි ඉදීම දැවැත්ත හම්බ වෙන නොමිලේ. එකක් ගන්නකොට දෙකක් ෆ්‍රී කියලා තියෙන ඒ වගේ මේ මේක ගන්නකොට මෙහි හම්බ වෙන නොමිලේ. මොකද්ද? නොමිලේ හම්බ වෙන ජාති ජරා මරණ. හරිද? මෙහි රූපයේ විදිනකොට නොමිලේ හම්බ වෙනවා ඔයගලන්ට. මෙහි බලාගෙන සතුට වෙනකොට දුවා පුතා ගෙවල් දොරල් කියලා සතුට වෙනකොට ඔයගොල්ලෝ දකින්න ඕනේ මේ සතුට ඉල තියෙන කබලින් තාහත්. ඔයගොල්ලෝ 100 තියෙනවා. මේ ඇත්ත දකින්න ඕනේ. දෙලා තියෙන එක ඔයගොල්ලෝ දකින්න ඕනේ. කියන්නේ මේ අපේ කබලින් කාහරි සතුටු නම් මේ පොඩි ළමයි වගේ මේ කොම්පියුටර් දෙල්ලම් කරමින් හිටියොත් ඔය ඔහොම ඉන්නවා කියන්නේ මේ විඤ්ඤාණය කර්ම විඤ්ඤාණය පිළිතනවා. එහෙම මොහොත් හිතලා ගන්නවා නෙමෙයි වෙනවා. මේ දැකපුහපු දේවල් සිහිකල විඤ්ඤාණය රූපයට දැස ගන්නවා කියන එක නවත්තන්න බෑ. ඔයගොල්ලොන්ට එහෙ යන්න තියනවා, මෙහෙ යන්න තියනවා, අරහෙ යන්න තියනවා කියලා හිතලා හිතලා යන්න මේ බාහිර කරන්න වැඩ තියනවා ඒ හින්දා. ඉතුරු වෙලා තියෙන්නේ රහතන් වහන්සේලාට එහෙම නැහැ. ඔය තියෙන තරම් ලොකු ලොකු වැඩ කරන්න නැහැ. නමුත් ඔයගලන්ට ඇතුළතින් සිහි කළ පිටත යන්න කරුණු තියෙන්නේ. පිටතේ ඉඳන් ඇතුළට ආවේ අධ්‍යක්ීම් තියෙනවා. මෙහෙ යන්න නැට්ට ඉතුරු කරලා මෙහෙ ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ ඒක සිහි කළ මෙහෙට යන තාක් මොකද වෙන්නේ? කර්ම නිමිති වළක්වන්න බෑ. කර්ම නිමිති සකස් වුණත් නවත්තන්න බෑ. මොකද ප්‍රතිසන්දිය සත්‍යසන්දිය නවත්තන්න බැයි නම් නවත්තන්න බැයි ජාති ජරා මරණ ශෝක පරිදු යම් තැනක ජාති ජරා මරණ තියෙන මෙතන ශෝක සහිතයි දරත සහිතයි උපායාස සහිතයි දුක් සහිතයි විහෙස සහිතයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කියලා මුදන්ක කළා. එතකොට හොඳට තේරුම් ගන්න ඕනේ මේ අපි කාමයේ පරිහරණය කරනවා නෙමෙයි දුක් පරිහරණය කරනවා. මොකද මේ ටික මෙහෙම පරිහරණය කරමු මේ ටික නොමිලේ ලැබිලා නේ මේ ටික මේ දරුවෝ ජීවල් රන්තරම් පරිහරණය කළ නෙමෙයි දුකට මේ තරම් ආදරේද අපි කියලා හිතන්නේ. ඔගොල්ලෝ දන්නේ රත්තරන් මේ කියලා වටිනාකමකින් මේ ඇලෙන තරමට මේ දුකට හේතු ටික හැදිලානේ. අපි මෙච්චර දුකට කැමතිද කියන එකයි මේ තියෙන්නේ. අපි දුක මෙච්චර ප්‍රාර්ථනා කරනවා කියන එකගේ අර්ථය තියෙන්නේ. දුකට තණ්හා කරනවා කියන එකක් මේ තියෙන්නේ. තෘෂ්ණානමති වඩුවයි ජී හදන්නේ. ඔගොල්ලෝ දුක ප්‍රාර්ථනා නොකළා නම් දුක ඉල්ලුවේ නැත්නම් දුක ලැබෙන්නේ අපි නොදන්නවම අපි ප්‍රාර්ථනා කරන දුක. මං කිව්වේ කුෂ්ඨ කහන කෙනා ප්‍රාර්ථනා කළා තියෙනවා කුෂ්ඨේ නේද? එයා ඍජුව බැලුවහම කුෂ්ඨ රෝගය කැමති නැහැ මොකේදද? කුෂ්ඨේට. හැබැයි කුෂ්ඨේ කසනකොට ඇති වෙන සැපේ කැමති. ඒ සැප වේදනාව විතරයි ඕනේ යාට. සැප වේදනාව විතරක් ප්‍රාර්ථනා කළාම හොඳටම ඇති. කුෂ්ඨ කසනකොට ඇති වෙන සැපේ හොඳයි. හැබැයි කුෂ්ඨේපා. නමුත් ඊට පස්සේ යථාර්ථය තමයි මේ වගේ සැපයක් ඕනේ නම් මේ වගේ සැපයක් දෙන කුෂ්ඨයක් හදන්න වෙනවම නේද? කුෂ්ඨයෙන් කුෂ්ඨ කසනකොට සැපෙන්ද නම් කුෂ්ඨයක් ඕනේ වෙනවා. ඉතින් මෙයාට මේ සැපේ ලබන්න කුෂ්ඨ දෙන්න වෙනවා. කුෂ්ඨ හැදෙන්න නම් හිතට පෙනෙන මට්ටමේ මනෝමය රූපයකට කුෂ්ඨ හැදෙන්නේ නැහැනේ. කබලින්කාහාර යුක්ත රූපයකට කුෂ්ඨ හැදෙන්නේ කබලින්කාහාරය දෙන මට්ටමේ රූපයක් හදන්න වෙනවා. රූපයක් හදන්න නම් කබලින්කාහාරයක් දෙන්න වෙනවා. එතකොට අන්තිමට යථාර්ථයේ මෙයා ප්‍රාප්තයෙන් ගත්තේ මට කබලින් කාහාරය හොඳයි කියන එකයි මේ කුස්ත කහනකොට ඇති වෙන සැපේ කියපු කෙනා කියලා දෙන්නේ කබලින් කාහාරය හොඳයි කියන එක. මොකද එයාගේ එතකොට ප්‍රතිසන්දි වශයෙන් විඥානයේ පිටන්නේ කබලින්ක ආහාරයෙන් යැපෙන විදිහේ රූපයක් තියෙන තැනක තමයි විඥානේ පිටන්නේ. විඥානයේ ප්‍රතිසන්දි වශයෙන් රූපෙ පිටියට පස්සේ ඒ රූපෙ වැඩෙන්නේ දැන් කබලින්ක ආහාරෙ දෙන්න වෙනවා. කබලින්ක ආහාර නිසා ඔන්න මහ භූත රූපය හැදෙනවා. හැදුනහම යම් දවසකදී අන්න කුෂ්ඨයක් හැදෙනවා ඒකේ. දැන් සහේතුක. ඊට පස්සේ ඔන්න දැන් මේ කුෂ්ඨ කහන. දැන් අන්න තමන්ගේ කර්මයට විපාකෙ විදිනවා. කරෝනේ දැන් තමන් බලාපොරොත්තුනේ කුෂ්ඨ කහනකොට එන සැපේනේ. හැබැයි සැපේ විතර අහසේ වගේ කුෂ්ඨ කහනකොට එන සැපයක් නිකන් ලැබෙනවද? ලැබෙන්නේ ඒ සැපේයි විතරයි යට උනේ. හැබැයි යා ප්‍රාර්ථනා කරලා තියෙනවා, කුෂ්ඨ ප්‍රාර්ථනා කරලා තියෙනවා, කුෂ්ඨ හැදෙන රූපෙකුත් ප්‍රාර්ථනා කරලා තියෙනවා, ඒ රූපෙ හැදෙන කබලෙන් ගහර ප්‍රාර්ථනා කරලා තියෙනවා. අඩු නැතුව ඒකයි යාට ඒ සැපේ ප්‍රාර්ථනා කරනකොට මේ තරම් ලොකු කයක් හැදෙන්නේ ඒ හින්දා. ඒ වගේ ඕගොල්ලෝ ඇහැට දැකලා ඇක්ටිව් වෙන රූපයක් දැකනකොට ඇක්ටිව් වෙන සැපේ විතරයි ඕනේ. ওই සැපේට ඕගොල්ලෝ කැමති නම් ওই වගේ සැපයක් දෙන්න නම් මේ වගේ රූපයක් පේන්න වෙනවා. ওই වගේ රූපයක් පේන්න නම් එහෙම ওই වගේ රූප පේන්න මත මේ ඇහක් හදන්න වෙනවා. ඒ මට්ටමේ ඇහක් හදන්න නම් ওই මට්ටමේ මේ මට්ටමේ ඇහක් හදන්න කයක් ඕනේ වෙනවා. මේ මට්ටමේ කයක් හදන්න නම් මෙහෙම කයක් හදන්න කබලික ආහාරයක් ඕනේ වෙනවා කියලා ඊට පස්සේ මොකද ප්‍රතිසන්දි ගන්න බෑ කෙනින්ම රූපයක් පින්නද? රූපයක් හදලා දෙන්න පුළුවන් දෙනක ප්‍රතිසන්දි ගන්න. විඥානේ දැස ගන්නවා කබලින්ක ආහාරයෙන් හැදෙන මේ වගේ රූප හදලා පෙන්වන්න පුළුවන් විදිහට ඇහැක් හැදෙන්න පුළුවන් විදිහේ තැනක ප්‍රතිසන්දි වශයෙන් ගන්න. විඥානේ දැසගත්තට පස්සේ ඒ සිතේ තියෙන දැන් රූප බලන්න ඕනේ කැමැත්තෙන් තියෙන්නේ. ඒ සිතේ තියෙන නාම ධර්ම වලට අනුව මහ භූත රූපය හැදෙනවා. ඔන්න ප්‍රසාද ටික පිළිදලා. දැන් ප්‍රසාද ticket මේ වගේ රූප පේනවා. රූප පෙවුනහම ඒ නිසා මේ වගේ වේදනාවක් එනවා. ඔන්න දැන් තමයි තෘෂ්ණා නැති වදුව රූපය හදලා තමන්ද කැමති විදිහට හදලා දීලා තියෙන්නේ. ඒ එන වේදනාවට ආයෙත් අන්හකලු ආයෙත් මේ චක්‍රය හමුවමයි. එතකොට එයා වේදනාව විතරයි තණ්හා ප්‍රාර්ථනා කරන්න ඕනේ. මුළු කයක් මේ කබලින්ක ආහාරයේ මොහොරි කුෂ්ඨේම ප්‍රාර්ථනා කරලා තියෙන්නේ. ඒ වගේ කෙනෙක් මෙහි සතුට වෙනවා කියන ටික විතරයි කන්දොල් මෙහි ජරා මරණ කියන දැක්වාම එයා කැමති කියන ටික තියෙයි. ඒ හින්දායි සතර මෙහෙම යන්නේ කියන එක තේරුම් ගන්න මේක ලීති කාරණාවක් නෙමෙයි. ඔය ටික තේරුම් ගන්න තමයි අපි මනස ලැජ්ජා වෙන්නේ. අපි මෙහෙම තැනක ඉන්නේ මෙහෙම වෙලා තියෙන්නේ ඒනද කියලා. ඕකමයි බලවනව කියන්නේ. ඔය ටික තේරුම් ගන්න නැතුව අපි උදේ ඉඳන් රැ වෙනකම් කොච්චරවත් හිතින් ජප කෙරුවා කියලා මේක වෙන්නේ නැහැ. තාවකාලික චිත්ත සමතයක් ලැබේ. නමුත් අවිද්‍යාව වෙන්නේ. ඒ කියන්නේ කබලින්ක ආහාරයකටයි අපේ හිත බැඳිලා තියෙන්නේ කියලා අපි නොදන්නාකම ලෙහෙඳ ඒක දැනගන්නව වෙනවා. කබලින්ක ආහාරය කියන්නේ මෙන්න මේක. මේ මට්ටම රූපේ ඒකට අපි තණ්හ කෙරුවා කියන්නේ බැඳුනා කියන්නේ නිකම්ම තණ්හ කෙරුවේ නෑ. ඇත්ත නොපෙන්නලා වැරදක් පෙන්නලා හිතින්. ඒ වැරද්ද නිසායි අපි ඇදිලා දැනලා තියෙන්නේ. සිතික පෙන්නත් වෙනවා. එතකොට මෙන්න මේ විදිහට කබලින්ක ආහාරයේ පිරිසෙන් දැක්කොත් තමයි අපිට රාගයේ තණ්හාව නිමිතික තියෙන ධර්මක දුක ඇති වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කබලින්ක ආහාරයේ කී වික්කවේ කබලින්කාරයේ කී වික්කවේ ආහාරේ නත්ති රාගෝ නත්ති නන්දි නත්ති තණ්හා අපපතිත්තං තත්ත විඥානං අවිරූලං යත් අපතිත්තම් විඥානං අවිරෝලං නත්තිතත් නාම රූපස්ස අවක්ඛන්ති යත් නත්ති නාම රූපස්ස අවක්ඛන්ති නත්තිතත් සංඛාරණං මුද්දි යත් නත්ති සංඛාරණං මුද්දි නත්තිතත් ආයතින් පුනබ්බව අබිනිබ්බති යත් නත්ති ආයතින් පුනබ්බව අබිනිබ්බති නති මේ තත් ආයතින් ජාති ජරා මරණ යත් නත්ති ආයතින් ජාති ජරා මරණං අශෝකන්තම් වික්‍රය අදරං අනුපායා සම්ති වදාමි යම්තනක මහණෙන යම්තනක කබලින්ක ආහාරේ රාගය නැද්ද නන්දිය නැද්ද තණ්හාව නැද්ද අපතිත්තම් විඥානං අවිරුල්ල මහණෙන එතන විඥානේ නොපීටියේ නොවැඩුනේ වේ විඥානේ නොපීටියේ නොවැඩුනේ වේ යම්තනක විඥානේ නොපීටියේද නොවැඩුනේද නත්තස්ස නාම රූපස අවකම් එතන නාම රූපක දැක ගැනීම වෙන්නේ මෙහෙම පෙනෙනකොට පෙනෙන දේ සිහි කරලා ඒකට බැසගන්නේ නැතුව තමන් තුල නොසල් වෙන මනසකින් හිටි පියවර ඉඳිනීම පෙනෙනවා එකට සම්බන්ධ වෙන්න පුළුවන් ඒකෙට බැඳගෙන නැහැ. සන්නහාවේ පෙනෙන දෙයට අනුගත වෙලා නැහැ. පෙනෙන දේ තුල තමන් නැහැ. තමන් පෙනෙන එක පෙනෙන අරමුණ එක්ක නැහැ. පෙනෙන අරමුණේ විසංයුක්තව විඳිනවා. පෙනෙන අරමුණෙන් වෙන් වෙලා පෙනෙන අරමුණ විඳින්න පුළුවන්. නාම රූපෙට බැස ගැනීමක් නැහැ. පෙනෙනවා. පෙනෙන දේ සිහි කරලා මෙහෙට යන්නේ. එතකොට ඇහෙනවා. ඇහෙන දේ සිහි කරලා යන්නේ. විඥානෙන ප්‍රීතියොත් නාම රූපෙට බැස ගැනීම නැහැ. තමන් තුලම අජුපෙක්කයි කියලා කියන්නේ තමන් තුලටම තමන් එක්කනේ. සමාධි තමන් ඉන්න තැන නේදගෙන දකින අහන දේ අරමුණු වල සම්බන්ධ වෙන්න පුළුවන්. මොකද පෙනෙන දේක ඇත්ත දකින නිසා මෙහෙ තියෙන අදහසුනි මෙහෙ බලන්නේ නැහැ. දරුවා පුතා රන් රෙදි කියලා බලන්නේ එහෙම ඒව නැහැ. මම එහෙම බැලුවා කියලා එහෙම වෙන්නේ නැහැ. විත්‍ය එයා දකින හොඳට දී කොළ පහට අල්ලන්න මෙහෙට අත දාන්නේ නැහැ. එයා දකින මේ කන්නාඩි නිසා විත්‍ය කොළ පහට උනේ කියලා දකිනවා. එහෙ පෙවුනට මෙහෙ තියෙන ඡායාව එහෙ වැටලා තියෙන නිසා කි එහෙ තියෙනක පේනවා නෙමෙයි කියලා දකිනවා. ඒ වගේ රත්තරන් කියලා අපි වෙනකොට මහ බුද්ධ තියෙන තැනක රත්තරන් කියලා බලවුන නිසා පේන්නේ තමයි මනසේ තියෙන ඡායාව එහෙ වැටලා තියෙන්නේ. රත්තරන් නිසා මේ රත්තරන් තේනවා කියලා ඒක රත්තරන් කියලා ගන්න දහ ගන්නෑ. එච්චර මෝඩ නෑ. එතකොට මේ නාම රූපයෙන් බැස ගැසීම නෑ. තමගේ මනසේ ඉන්න පුළුවන්. ඊට පස්සේ නාම රූපයක බැස ගැනීම නැතිනම් වෙන්නේ මොකද්ද? අතීත සංකාර මේ නැති තත් සංකාර නම් සංකාරයේ වැඩිම නෑ. දැකපු දේවල් ඇති බවට එකතු වෙන්නේ නෑ. දැකපු දේ දැකීම පස්සේ ඉවරයි. දික්ටි දික්ටමත්ත. අහපු දේ ඇති බවට එකතු වෙන්නේ. අහපු දේ එහිමෙන් පස්සේ ඉවරයි. සුති සුතමත්ත. නාසයේ දිවර ශරීරයේ දැනුම් දේ එකතු වෙන්නේ නෑ. ඒ දැනුම් දේ දැනීමෙන් පස්සේ ඉවරයි. දික්ටි දික්ටමත්ත සුති සුතමත්ත මොන්ති මොතමත්ත නැත්නම් තපතක යන්තිගේ සමුදේ ධම්ම සම්බන්ද නිරෝධම්. හට ගන්න හැම දෙයක්ම නැති වෙනවා කියන තැනකින් පේනවා. අද අපිට හට ගන්න හැම දෙයක්ම ඇති වෙනවා කියන තැනකින් දෙනවා නැති වෙන එක පේන්නේ. දැක්කෝ දැකපු දේ නැති වෙන එක ඇත්ත. නමුත් නැති වීම පේන්නේ නැති ඇති බව විතරක් නේ පේන්නේ අපිට. ඇහුවොත් අහපු දේ නැති ඇති වෙච්ච හැම දෙයක්ම නැති වෙන එක ඇත්තයි. නමුත් නැති වෙන එක පේන්නේ නැති ඇති වෙන දත් විතරයි අපිට පේන්නේ. දැන් දැකපු දේ තියෙනවා කියන එක පේනවා නැති වෙන එක පේන්නේ නේද? නේද? අහපු දේ එහෙමයි. ගඳ සුවඳක් දැක්කොත් එහෙම රස විඳුත් එහෙමයි. කායට යමක් ගැටුනොත් ගැටුණු දේ තියෙනවා කියලා පේනවා නැති වෙනවා කියලා පේන්නේ. හිතුවොත් හිතන දේවල් තියෙනවා කියලා පේනවා නැති වෙනවා පේන්නේ. කබලෙන්කා හාරි ඇලිලා සතුටු වෙලා තණ්හාවෙන් ඉන්නකොට වෙන ලක්ෂණ. ඕක අනිත් පැත්තට හැරෙනවා. කබලෙන්කා හාරේ නැති රාගෝ නැති නන්දි නැති තණ්හා කිව්වොත් ඇති වෙන බව තුල හිත රැඳෙන්නේ නැති වෙන බව පේනවා මෙයාට. ඔකේ අනිත් පැත්ත වෙනවා. දැන් හොතට බලන්න හටගෙන නැති වෙන ධර්මතාවයක් වෙන හැමතැනකම නැති වෙන පැත්ත නැතුව ඇති වෙන පැත්ත විතරක්ම පෙවුනහම මුළු ලෝකයක්ම ඇති බවට අපිට පේනව නේද? ඔක අනිත් පැත්තට හැරෙනවා. ඇති වෙලා නැති වෙන හැම දෙයකම ඇති බව තුල හිත රැඳෙන්නේ නැතුව නැති බව විතරක් නැති වුනහම මුකුත් නැහැ වගේ තේරෙනවා. ඔකට කියනවා අනිමිත්ත බව කියලා. ඒක හොඳට හිතන්න ඇති වෙලා නැති වෙනවා හැම එකක්ම අපි දැනගත්තත් නැතත් නැති වෙන බව නොපෙන්න ඇති බව විතරක්ම මනසට පෙන්නලා මේ තියෙන කෙලෙසයකට මේ ලෝකෙ තියෙන්නේ. එතකොට පඬන්න පුළුවන්, හැපෙන්න පුළුවන්, සතුටු වෙන්න පුළුවන් ලෝකයක් හදලා. දුව පුතා අම්මා තාත්තා අයියා අක්කා නංගි මල්ලේ ඉන්න රන්ටදී මුතුමනේ ගෙවල් දොරල් තියෙන ලෝකයක් හදලා. ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින හතරේ ගෙවුවක් හදලා. උඩ යට උතුර දක්වන නැගිනේර බටහිර සදිසාවක් හදලා. මේ ලෝකයක් හදලා ඕගලන්ට තේරෙන්නේ නැහැ. නමුත් ඔයගොල්ලෝ දකින්නවාද යම් කිසි සම්බිදම සම්බන්ත නිරෝධම්ම කියලා. ඇති වෙන හැම දෙයක්ම නැති වෙනවා කියලා නැති බව අහු වෙනවා නම් අර මොනවල බලන් දෙන්න පුළුවන් එකක් නෙමෙයි ඈ. ඒක නිරෝධයල්ලන්නේ යන්න පුළුවන් එකක් නෙමෙයි. මොකද වෙනවා නම් මේ කබලින් කාහාරේ රාගයේ නන්දිය සංඝාව නැති වුණොත් වෙන්න ඕන එකක්. හට ගන්න හැම දෙයකම ඇති බව වෙනුවට නැති බවක මනස රැඳෙන්න. හටගත්ත දේ නිරුද්ධ වෙනවා කියලා පේනවා. කන්නාඩියට ගත්තු ඡායාව ඇති වුණා වගේම අහකට යන නැති වෙන බව පේනවා. ওই වගේ උපදින උපදින හැම අරමුණක් නැති බව පේනවා. ඕගොල්ලන්ට නිරුද්ධ වෙන්නේ ලෝකේ, ලෝක නිරෝධය. ජීවල් දරවල් යාන වාහන ඉඩකඩ මිල මුදල් දුව දරුව කියන මේ හැම නිමිත්තකින්ම නිමිති වලම ඇති බව නැති වෙනවා. ඊගාවට ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින හතර ඉරියව්වක් නැති වෙනවා. ස්පර්ශ ආයතන හයක් නැති වෙනවා. උඩකුයි යටකුයි නැගිනේරකුයි බටහිරකුයි උතුරකුයි දකුණු කියන සද්දිතාවක් නැති වෙනවා. සීමා නොකරලද මනසක් ඕගලන්ට හිතන්නවත් බැරි නම් කළ බලන්න පුළුවන්. ඔය තරම් විශාල අර්ථයක් දක්වලා බුදුජානකසේ දේශනා කරන්නේ. අපි නිකන් අන්නන් කියලා සීමා කරන්න බැරි අරමගේ කෝටි ගන්නක් වටනා මැනිකක් නෙමේ. සී 750ක තීන බෝලයකට දීලා වගේ එකක් මේ තියෙන්නේ. මේ තරම් වටිනා විමුක්තියක් පාවලා දීලා රූපයකට. මේ තරම් වටිනා විමුක්තියක් පාවලා දීලා සද්ද මාත්‍රයකට. මේ තරම් වටිනා විමුක්තියක් පනවලා දීලා ගන්ධ මාත්‍රයකට. ඒකද අපේ මනසෙන් මේකේ වටිනාකම චුට්ටයි කියන එක පේන්න නොදී පෙනෙයි කියලා රවට්ටන්න නෑ. ඔයාට තියෙනවා රත්තරන් රිදී මුලන්දල් ගෙවල් දොරල් මෙච්චර දෙයක් තියෙනවා කියලා අර වන්දිපට්ටියගේ වැඩිය කරලා තියෙනවා. වන්දිපට්ටිය දන්නානේ. මේ වන්දිපට්ටියගේ වැඩිය කරලා තියෙන්නේ අපේ මනසට මේ මාර්යය විසින්. ඒ හින්දා ඉතින් තවත් කේලම් අහලා රවටලා ඉන්නේ මේ. ඉතින් ඕක තේරුම් ගන්න මේ ටික තේරුම් ගත්තොත් අපිට අත් වෙන සැනසීම අසීමිතයි කියන එක තේරුම් ගන්න. ඒ විමුක්ත ආයතනේ හිතන්නවත් බෑ. මේක මේ ඔයගලන්ට හිත හිතා කියන එකක් නෙමෙයි. පුරවන්න ඕනම කෙනෙක් කළා බලන්න මේක මේ විතර දර්ශනයක් තව නෑ මේ සාසනේ. හිතා ගන්නවත් බැරි එකක් ඒක. මම කිව්වෙ ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින හතර ඉරියව්වෙන් මිදෙනවා කිව්වම මරණයෙන් ඉස්සර අප්‍රමාදෝ අමතපදම් ප්‍රමාදෝ මච්චනස්න බලන්න මේ වචන වල අර්ථය. අප්‍රමාද වූ නොමිය ප්‍රමාද වූත් මලාවක ප්‍රමාදී කෙනා ජීවත් වුණ තැන මරණ වගේ ඉන්නේ අප්‍රමාද කෙනා නොමිය අපමත්ත ඊ නිමියන්ති ඒ පමත්ත යතමත ඒ කියන්නේ මේ අප්‍රමාදේ නිවනටම ගම් ප්‍රමාදේ මරණයට වචනයක් අප්‍රමාද කෙනා නොමිය ප්‍රමාද වෙලා ජීවත් වෙන කෙනා ජීවත් වුණ මලාවක කියන අදහස් එක බලන්න ඒක හේමොම මරණ ජීවිතයක් හම්බ වෙන්නේ නැහැ. ජීවිතයෙන් මිදුනහම මරණයෙන් මිදුන වෙනවා. ඉතින් මෙන්න මේ වගේ ගැඹුරු දර්ශනයක් තී මේ ටික ඔක්කොම ওই දර්ශනය ඉබේම සාක්ෂාත් වෙනවා. අනේ අපි කොහොමද ගන්න ඕක හරිය අමාරු නෙවෙච්ච මොකුත් ඕනේ නැහැ. එක දෙයක් ඕගලට කරන්න ඕනේ. කබලින්කාහාරේ රාගයක් තියෙනම් කබලින්කාහාරේ සතුට වෙන බවක් තියෙනම් කබලින්කාහාරේ සංහාවක් තියෙන ওই ටික හික්මවා ගන්න. පොයිටික හික්මවා ගන්න කියලා එක දෙයක් ඔයගලට කරන්න තියෙනවා. කබලින්කාහාරයේ පිරිසිඳ දකින්න. කබලින්කාහාරයේ පිරිසිඳ දකින්න ගියාම ඔයගොල්ලෝ වස්තුවයි කෙලෙසේ දෙක බලන් ඉවෙ ඉතර. මෙතන රූපයේ කබලින්කාහාරෙන් යුක්ත නම් එහෙනම් ඒ අරඹ අපේ මනසේ නේද ඉදලා තියෙන්නේ කියන ගැටිටික ඉබේම එනවා. මේ රූපය අපි දැක්කනම් කනබුන ආහාරයෙන් හැදිලා තියෙන්නේ. ඒකත් විඥානයේ නිරුද්ධ වෙලා ඉදිමිලා නිල්ලුලා පුපුරලා දියවිලා යනවනම් හොඳට පේනවා එහෙනම් රූපේ ආරම්භයක් තියෙනේ අවසානයක් තියෙන්නේ නැහැ. මේ අතරමැද තියෙ අතරමැද කෙනෙක් ඉන්න බෑ. අතරමැද කෙනෙක් ඉන්න බෑ. එහෙනම් මේ රූපේ ගති ඇති තතු ගති ටික නොදන්නා කම නිසා මගේ මනසේ මේ කෙලෙස ඉදිරිය තියෙන කෙනෙක් උත්තරයක් එන්න ඕනේ. අපිට හැමදාම රවටෙන්න එපා. මෙච්චර හැමදාම රූපේ කඩලා බලන්දි රූපේ තියෙන අනාත්ම දෙයක් ආහාරෙන් හටගත්ත දෙයක් කියලා උත්තරේ එනවා. තවදුරටත් මේ දෘෂ්ටියෙන් මේ මතම දාලා ගවේෂණය කරන්න බ උත්තරේ එන්නුනා. රූපය අනාත්මයි නම් මේ බඳු කොටස් ටිකක් නම් තියෙන්නේ. එහෙනම් ඇත්ත තමයි මේ රූපය අරගෙන පුද්ගලයක් කියලා අපිට කොච්චර දුනොත් පුද්ගලයක් කියලා පෙනෙන ගතිය තියෙන හිතේ ඉදිරිය නේද? මේක නේද ආත්ම දෘෂ්ටිය කියලා කියන්නේ ආත්ම සංඥාව කියලා කියන්නේ කියන උත්තරේ ගන්න ඕන මිසක පුද්ගලෙක් නැහැ කියලා අවසන් කරන්නේ නැහැ. පුද්ගලෙක් ඉන්නවා කියන එක සාස්ත්‍ර දෘෂ්ටිය. පුද්ගලෙක් නැහැ කියුවොත් උච්චේද බවද? මෙයා හොඳට රූපය ටික බලලා නාම ධර්ම ටික බලලා ඊට පස්සේ මේ පුද්ගලයා කියන අනාත්මය දැක්කහම හොඳට තේරෙන රූපය අනාත්ම නම් එහෙනම් ආත්ම සංඥාව කියන එක තියෙන්නේ අවිද්‍යාපත්‍ය මනසේ දිච්ච එකක් නේද කියලා උත්තරේ එනවා. එදා ඉඳලා මනසේ තියෙන ආත්ම සංඥාව ගෙව ගන්න උත්සාහවත් වෙනා මිසක මේ පුද්ගලයෙන් ගැලවෙන්න උත්සාහවත් වෙනා නෙමෙයි යා. එදා ඉඳලා කාමයේ තියෙන රන් රිදී මුතු මැණික් දරුවෝ පුද්ගලියෝ දිහා බලන ගතියෙන් මිදෙන්න හදනවා මිසක මෙහි තියෙන දරුවන්ගෙන් කාමයෙන් මිගෙන් මිදෙන්න හදන්නේ නෑ යා. අසෘතවත් පුතඥය තමයි බාහිර රන් රිදී වලින් මිදෙන්න දඟලන්නේ. බාහිර දරුවල්ලන්ගෙන් මිදෙන්න බලන්නේ. බාහිර දේවල් දරුවල් අයින් කරගන්න හදන්නේ මේ දර්ශනය නොතේරෙන කෙනා. එයා දන්නවා රූපේ එකමයි තියෙන්නේ. ඒ රූපේ පිරිසිදු නොදන්න කම නිසා මනසේ මේ ගැටි ටික නෑ ඉදිලා තින්නේ. මම මනසෙලින් මේක ගස් කරගන්න ඕනේ කියලා දන්නා භෞතිකයෙන් විගත දෙන්න දඟලන්නේ නෑ. භෞතිකයේ හිතියක් ප්‍රශ්නයක් නෑ. භෞතිකයේ නෙමෙයි කාම කියලා දන්නවා. මනස හදන සුද්ධෝදන රජු රජමාලිගාවෙන් ඉඳන්ම රජකමේ ඉඳන්ම රහත් වුනේ. රජකමවත් එයාට කාමේ වුනේ නැහැ. රජමාලිගාව කාමසුඛයට අහුනේ නැහැ. මොකද මනසින් මේ ටික අත් කරගත්තාම ප්‍රශ්න නැහැ. ධර්මයේ නොදන්න කෙනා මෙහෙන් මේ වහින් කරගන්න අතහරින්න හදනකොට මෙයා දන්නව අතහරින්න ඕනේ මොකද්ද? යෝ තස්සායව තණ්හාය කිය චාගෝ අන්න අතහරින්න. පටිනිස්සග්ගෝ නැවත නොපොද්ද මුත්‍ති නිදෙන්න අනාලිය ආලිය නොකරන්න. ඒ තණ්හාව අතහරින්න. තණ්හාව ගෙවා දාන්න. තණ්හාව පරිත්‍යාග කරන්න. තණ්හාවෙන් ඔයලෙන්න. මේ ඇලෙන්න තියෙන හේතුව අතහරින්න. කින තැනකින් පෙන්නන්න. එනිසා ඔන්නෝකෙන්ට ආවහම නාම රූපයට දැස ගැනීම නැ සංකාරයක වැඩිමක් නැ එහෙ මුණොත් නැවත ප්‍රතිසන්දිය නැ ප්‍රතිසන්දිය නැතන නැවත ජරා මරණ නැ යන්තනක ජරා මරණ නැත්නම් එතන අශෝකයි අදරයි ශෝක නැ දරත නැ අශෝකං අදරං අනුපායාසං උපායාසයක් නැ වෙහසක් නැ කියලා කියමේ කියලා පෙන් නොනිවර තමයි කියලා තියෙන වෙන මොකුත් නැ කබලින්කා හරි පිළිසින් දකින්ද ඒ සඳහා අපි භවනා කරන්න ඕනේ. එහෙනම් දැන් ওই කබලින්ක ආහාරයේ රාගයේ නන්දිය සතුටු වීම නැති කරගන්න ඊළඟපතෙන් පස්සේ භවනා කරන්න. ওই සඳහායි කරන්න තියෙන්නේ. ওই tikai කරන්න තියෙන්නේ අපි නිවන් දකින්නවා කියලා කලේ තව පැත්තකින් මම අද කතා කළේ ওই දර්ශනයමයි. ඔච්චරයි කරන්න තියෙන්නේ. ওই tika දැනගන්න ඕනේ නැතිනම් අපි කොච්චර ওই tika දැනගත්තත් හරියන්නේ නැහැ. කියන්නේ කාමේ නැති කරන හදන කෙනා කාමේ තියෙන්නේ කොතනද කොතනින්ද මේ ධර්මවල ගෙවල් දර අස්කරන්න ඕනේ කියන කාරණාව සහේතුක දැනගෙන ඒක කරන්න වෙන්නේ කරන්න ඕනේ. එතකොට ඒ කාමයේ පිරිසිඳ දැකලා ආහාරයේ පිරිසිඳ දැකලා කාමයේ දුරුකරන්න සඳහායි සීලයේ පිහිටියේ ඒහිඳ සමතකමුන්ටනක් කොහොමද මේ විදිහට බලන්න. ඒ සඳහා අර ගිලම්පසෙන් පස්සේ කෙනා කෙනා දාන විලාසෙකම භාවනා කරන්න ඕන පස්සේ ආපෙන්න නේ.